භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සංයුක්ත නිකායේ මහා වංශය සෝතාපට්ටි සංයුත්තේහි සඳහන් කරන් තියදුණු දේශනා පාඨයක් ප්‍රකාශිත වුණේ. බුදුරජාණන් වහන්සේ මේ දේශනා සැවැත්නුවර තිබෙන රාජකාරාමයේ වැඩෙන්න අවස්ථාවකදී මේ රාජකාරාමයක මේ නම යෙදී තිබෙන්නේ කෝසල රජතුමා විසින් එම ආරාමයේ කරවපු නිසයි. ඒකෙහිඳයි රාජකාරාමය කියලා කියන්නේ. ඒ සැවැත්නුවර රාජකාරාමයේ වැඩෙන්න වෙලාවකදී දහසක් භික්ෂුණී සංඝයාටයි භාගතුන් වහන්සේ විසින් මේ දේශනාව වදාරන්නට යෙදුනේ. මේ රාජකාරාමයේ එනමින් හැඳින්වෙන්නට හේතු වෙච්ච ලස්සන කතාවක් කටකතාවෙහි සඳහන් කරනවා. රාජකාරාමේති රඤ්ඤෝකාරිතත්ථ එවං ලද්ධනාමි ආරාමි. රාජකාරාමයේ කියලා කියන්නේ කෝසල රජතුමා විසින් කරවපු නිසා එනමින් හැඳින්වෙන ආරාමය කියලා කියනවා. කතර රඤ්ඤෝති පසේ නදී කෝසලේන. ඉතින් කවර රජතුමා විසින්ද? පසේ නදී කෝසල රජතුමා විසින් තමයි මේ ආරාමය කෙරෙව්වේ. පඨම බෝධියං කියලා යස යස ලාභග්ගපත්තං සත්තාරං දිස්වා තිත්‍යාචින්තයින්සු සමනෝ ගෞතමෝ ලාභග්ග යසග්ගපත්තෝ නකෝපනේස අඤ්ඤං කිංචි සීලං වා සමාධින් වා නිස්සා එවං ලාභග්ගපත්තෝ භූමිසේ සම්පනතේන ගහිතං සචේ මයම්පි ජේතවන සමීපේ ආරාමංකාරයේතෝ සක්කුණේ යාම ලාභග්ගය සග්ගපත්ත භවී යාම කියලා. ඒ කියුවේ දැන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා ප්‍රථම බෝධි කාලේ, ඒ කියන්නේ මුල් අවුරුදු 20 ඇතුළත, සම්බුද්ධත්වයේ හිටන් මුල් අවුරුදු 20 ඇතුළත කාලේ තමයි ප්‍රථම බෝධි කාලේ කියන්නේ. ඉතින් මේ ප්‍රථම බෝධි කාලයේදී බුදුරජාණන් වහන්සේගේ කීර්තිය බොහෝ පැතිරී ගියා. මොකද පැතිරී ගියේ? බුදුරජාණන් වහන්සේගේ කීර්තිය පැතිරී ගියේ. ඒ පැතිරී යන්න හේතුව කාටවත් හිතෙන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේගේ කීර්තිරාවය විශේෂයෙන් දඹදිව පැතිරී ගියේ. මොකද ඒකට හේතුව අනිත් ඒ කාලේ වෙනකොට පහළ වෙලා හිටපු ශාස්ත්‍රවරු හැටියට පෙනී හිටපු අය මේ ඒගොල්ලෝ ඉදිරිපත් කරපු දහමෙහි නැත්. ඒගොල්ලොන්ගේ ඉගැන්වීමෙහි නිසරුකම නොනැති බොහෝ දෙනෙකුට තේරුම් ගියා. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට අහසට පොළොව වගේ මේ ඉගැන්වීම් අතර වෙනස පැහැදිලි වුණා. අතින් නොනැති අය කොයි කාලෙත් ඉන්නද, විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලයේදී භාගතුන් වහන්සේගෙන් ශ්‍රාවක භාවයේ පතාගෙන පාරමී ධර්මයේ පුරා පාරමී ධර්ම පුරාගෙන පැමිණි බොහෝ ඥානවන්ත සත්පුරුෂය කාලේ හිටියා දඹදිව තලේ. සිය දහස් ගණන් මේකවර සෝවාන් ආදි මගඵල ලැබුවානේ. ඉතින් ඒ වගේ ඥානවන්ත පිරිසක් ඒ වෙනකොට පහළ වෙලා හිටියා. ඉතින් දඹදිව හිටපු වෙනත් ශාස්ත්‍රවරු කරාපු විකාර ඉගැන්වීම් එක මේ සද්ධර්මයේ දේශනා කරනකොට භාගතුන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය පැහැදිලිව පෙනී ගියා. ඒක නිසා බොහෝ දෙනෙක් බුදුරජාණන් වහන්සේගේ සත්‍ය ධර්මයේ කෙරෙහි වැහැදිලා භාගතුන් වහන්සේ කෙරෙහි මේ ප්‍රසාදය ඇති කරගත්තා. අතින් අන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ කීර්තිය විශේෂයෙන් පැතිරී යන්න හේතුව. දැන් මේ සහම්පති බ්‍රහ්මරාජයා බුදුරජාණන් වහන්සේට ධර්ම දේශනා කරන්නට ආරාධනා කරනකොටත් ඔය කාරණේ මතක් කළානේ. පාතුරහෝසි මගදේසු පුබ්බේ ධම්මෝ අසුද්ධෝ සමලේහි චින්තිතෝ යනාදි වශයෙන් කියලා. මේ මගධ රාජයේහි මේට පෙර නොයෙක් විදිහේ ශාස්ත්‍රවරු පහළ වුණාය. ඉතින් ඒ අය විසින් මේ කෙලෙස් මල සහිත සිතින් හිතලා ඉදිරිපත් කරපු අශුද්ධ ධර්මයක්. ඒ වෙනකන් දඹදිව තලයේ තිබුණේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය පිරිහී ගියන් පස්සේ. අතින් අන්න ඒක හින්දා මේ අමා දොර විවර කරලා දෙන්නේ කියලා තමයි සහම්පති බ්‍රහ්මරාජයාත් බුදුරජාණන් වහන්සේට ආරාධනා කළේ. මොකද නැත්තම් මේ ධර්මය අවබෝධ කරගත හැකි ජනයාට ධර්ම දේශනා නොකළොත් මහා පරිහානියක් සිද්ධ වෙනවා. එයාට මේ ගැලවෙන්න තියෙන අවස්ථාව නැති වෙලා යනවායි කියලා. අන්න ඒකට සාධකයක් හැටියට දක්වන්න පුළුවන් අපට මෑතකදී කියවන්න ලැබුණා පොතක්. ඒක ඉංග්‍රීසි පොතක සිංහල පරිවර්තනයක්. ඉංග්‍රීසි ජාතික බටහිර ජාතික ලේඛකයෙක් විසින් ලියා තියෙන්නේ. මම හිතන්නේ 1930-40 ගණන් වල වාගේ වෙන්න ඕනේ. 20-30 ගණන් වල ඒ කාල පරිච්ඡේදයේ. ඉතින් ඉන්දියාවට එයත් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඉන්දියාව පිළිබඳ ඒ කාලේ බටහිර මේ ජනයාට ඉන්දියාවේ යෝග සාධුවරු සාධුවරුන්ගේ විශ්මිත හැකියාවන් ගැන බටහිර ප්‍රසිද්ධ වෙනකොට මේක ගැන සොයන්න පරීක්ෂණ කරන්න තමයි මේ ඇවිල්ලා තියෙන්නේ ඉන්දියාවට. ඉතින් ඉන්දියාවට ඇවිල්ලා බොහෝ කාලයක් මාස කීපයක් මම හිතන්නේ මෙයාට හොඳ ධනස්කන්ධයක් තියෙන්නේ නැති. ඒක නිසා එයා ඒවා වියදම් කර කර ඉන්දියාවේ සෑම ප්‍රදේශයකම ඇවිදිනවා ශාස්ත්‍රවරු සොයාගෙන. ඉතින් දැන් එයා බොහෝ අය එක්ක සාකච්ඡා කරනවා දවස් ගණන් මාස ගණන් ඒ අයගේ ආශ්‍රයේ ඉන්නවා. එයාට දකින්න ලැබෙන බොහෝ දෙනෙක් මේ මිනිස්යන්ව රවටා ගන්න මොකක් හරි ප්‍රෝඩාවක් කරන අය තමයි වැඩි හරියම දකින්න ලැබෙන්නේ. මොනවා හරි විස්මිත දෙයක් කරලා පෙන්නලා නැත්නම් ඉතින් බොරුවට අනායකි කියලා මිනිස්යන්ව රවටා ගන්න ක්‍රමයක්. ඉතින් ඒ කාලේ ඒ විදිහට ඉන්දියාව ප්‍රසිද්ධ හිටපු යම්කිසි සාධුවරයෙක් එයා ඉතින් අනාවෙහි කියනවා. එයා අනාවෙහි කියන්නේ හැම වෙලේම අර අපේ සාහිත්‍ය ධර්ම සාහිත්‍යයේ සඳහන් වෙන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටපු හිම කෙනෙක් ගැන මේ සංජය බෙල්ලට පුතේ කියලා හක් කියලා. එයා එකකටවත් අහුවෙන්න හරි උත්තරයක් දෙන්නේ නැහැ. ඕන පැත්තකින් ලෙසල යන්න පුළුවන් විදිහට තමයි උත්තර දෙන්නේ. කොයි පැත්තට වුණත් ඒක හරවලා ගන්න පුළුවන්. අතින් උදාහරණයක් ඇටියට දැන් ඒ පුද්ගලයාත් එහෙම තමයි. එයා කියනවා මේ මෙතුමන වර්ෂ ගානකින් ලෝක යුද්ධයක් පටන් ගන්නකද ලෝක යුද්ධ කොයි කාලෙත් තැනින් තැන තියෙනවානේ. ඉතින් දැන් ඔන්න නැගෙනහිර පැත්තෙන් යුද්ධයක් ආරම්භ වෙනකොට ආසියාවේ කොහෙන් හරි එයා කියනවා ලෝක යුද්ධ නැගෙනහිරින් පටන් ගන්නයි කියලා. ඒක ඉතින් ඒක අවුරුදු ගානකින් මේ යුද්ධ ඉවර වෙලා බටහිර පැත්තෙන් යුද්ධයක් පටන් ගන්න කියනවා. අන්න බඩහිරිනේ ලෝක යුද්ධේ පටන් ගන්න කියලා. ඒකක්වත් හරියන්නේ නැති කොට කියන එක ආර්ථික යුද්ධයක් කියන. අන්න ඒ වගේ. එතකොට ඒගොල්ලෝ බලන්නේ නිකන් මොනවා හරි කියලා යන්නේ යනවා පහදවා ගන්න. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ වැඩි ඉන්න කාලෙත් ඉන්දියාවේ තිබුණා. එයන් ඒ වගේ ප්‍රසිද්ධ හිටපු ශාස්ත්‍රවරු 6 දෙනෙක් ගැන සඳහන් වෙනවානේ. පූර්ණ කස්සප, අජිත කේසකම්බලි, පකුද කච්චායන, ළඟට මක්කලි ගෝසාල, නිගණ්ඨනාත පුත්‍ර, සංජීව බෙල්ලට පුත්‍ර යන ආදිවාසීන්. ඉතින් එයින් සමහරු උච්ඡේදවාදී. උච්ඡේදවාදී කියලා කියන්නේ ඒගොල්ලෝ ඉඳන් කියුවේ මේ මොකද කියන්නේ මේ සත්‍යයයි කියලා කියන්නේ ධාතු හතක එකතු වීමක්. ඉතින් දැන් කවුරු හරි තවත් කෙනෙකුට පිහියෙන් යන්නත් ධාතු ගොඩක් අතරින් ගියා මිසක් වෙන වෙන දෙයක් නැහැ කියන්නේ. ඒක එක පැත්තකටත් තියෙන නමුත් ඒගොල්ලෝ ඉඳන් කියන්නේ ඒකෙන් වෙන අකුසලයක්වත් මොකක්වත් නැහැ. ධාතු ගොඩක් අතරින් ගියා විතරයි. ආන් මේ වගේ. සමහර ශාස්ත්‍රවරු කර්ම විපාක ඒව මොකක්වත් පිළිගත්තේ නැහැ. ඒ අතරින් එක මට හිතේ පූර්ණ කස්සපද කොහෙද ඉඳන් කිව්වා. එකෙනෙක් ඉඳන් කිව්වා ගංගාගංගේ එක පැත්තක එක යුරක යාත්‍රා කරමින් පහළ හිටන් උඩහට ඉන්න ඔක්කොම මිනිස්සු මරලා එක මස් ගොඩක් කරනවා. ඊළඟට ගංගාගංගේ අනෙක් යුර දිගේ යාත්‍රා කරමින් දන් දෙමින් යාග කරමින් දිගටම පින් කරගෙන එනවා. ඉතින් අර එක යුරක ඉන්න ඔක්කොම ජනී ජනයා මරලා මස් ගොඩක් කළත් අනිත් පැත්තේ ඉන්න ජනී ජනයාට දන් දෙමින් පින් කරමින් ආවත් දෙකේ කිසි වෙනසක් නැහැ කි දෙකේ කිසි විපාකයක් නැහැ කියලා සමහර වෙනවා කියනවා. ඉතින් ඔන්න ඔය වගේ කියන්නේ තමයි තිබුණේ. නැත්නම් සමහරු හිටියා මේ ප්‍රතිහාරි පානවයි කියලා නිකම් බොරුවට ජනී ජනයා රවට්ටන අය දැන් රජගහනුවර සිටුවරයත් එක සැරයක් එහෙම දෙයක් කළානේ. සඳුන් කොටයක් හම්බ වෙච්ච වෙලාවේ ඒක ලස්සන ඒකෙන් ලස්සන පාත්‍රයක් ලියවලා ඒක ඉතින් උසට උණගස් එකින් එක පුරුද්දලා පුරුද්දලා බොහොම උසින් එල්ලුවා. එල්ලලා ඉඳන් කිව්වා දඹදිව යම් කිසි රිද්දිමත් යෝගීන් ඉන්නවා නම් තාපසයෝ ඉන්නවා නම් රිද්දිමත් පැවිද්දෝ ඉන්නවා නම් එරිදීෙන් ගිහිල්ලා මේ පාත්‍රය ගන්න එරිදීෙන් ගිහින් ගන්න කෙනාට මේ පාත්‍රය ලැබෙනවා කියලා. අතින් ඒ ගමන දැන් මේක ගන්න නොයෙක් විදිහේ පුද්ගලයෝ පැමිණියා. සමහරු මේක උපායක් වගේ ඇවිල්ලා අර පාත්‍රය එල්ලා තියෙන තැනට ඇවිල්ලා අහසට නගින්න වගේ සූදානම් වෙනවා. ඉතින් ඒගොල්ලොන්ගේ ශිෂ්‍යෝ මොකද කරන්නේ මේ ඒ තාපසයා වතින් අල්ල ගන්නවා නනේ පාවේ පාත්‍රයක් වෙනුවෙන් එදු ප්‍රතිහාරි පාන්න යන්න එපා කියලා අල්ල ගන්න. ඉතින් ඒකට අර තාපසය සිටුවරකින් බලන්න මම මේක ගිහින් ගන්න හිටියේ මේගොල්ලෝ මට යන්න දෙන්නේ මේ පාත්‍රයක් වෙනුවෙන් එදු ප්‍රතිහාරි පාන්න එපා කියලා කියන ඉතින් ඕක කිමි මටයි කියලා කියනවා. ඉතින් අන්න ඒ වගේ. ඉතින් එතකොට ඒ කරන්නේ බොරුවක්. ඉතින් සිටුබඳු සිටුතුමා කියන එහෙම හරියන්නේ නැහැ කොහොම හරි ගිහිල්ලා ගන්නේ කියලා. ඉතින් ඔහොම යනකොට මොකද වුනේ මේ දවසක් මුගලන් මහරහතන් වහන්සේ ඊළඟට තවත් මහරහතන් වහන්සේ නමකුයි මේ පිණ්ඩපාතේ වඩින්න සූදානම් වෙලා මේක ගැන කතා වුණා. ඉතින් දැන් මේ රජගහ නුවර දැන් දවස් ගානක් තිස්සේ මේ විදිහේ මහා කතාවක් පැතිරී ගිහින් තියෙනවායි. මේ රජගහ සිටුතුමා පාත්‍රය උසල තැනක ඉල්ලා තියෙන උණගස් බැඳලා. ඉතින් මේක ගන්න තාම කිසි කෙනෙක් ඉදිරිපත් වුණේ නැහැ. ඉතින් මෙච්චර දැන් ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකීන් වහන්සේලා බොහෝ දෙනෙක් හිටිය රිද්දිමතු. ඉතින් එතකොට දැන් මිනිස්සෙන්ට ඒත් කියන්නේ දඹදිව කිසිම මේ චිත්ත දියුණුවක් ඇති කෙනෙක් නැහැ. මේ පාත්‍රය ගන්න තරම්වත් කෙනෙක් දඹදිව නැහැ කියන එකයි. ඉතින් අර අනිත් රහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේට කිව්වා ස්වාමීනි ඉතින් ස්වාමීන් වහන්සේ රිද්දිමතුන් අතර අග්‍රයිනේ ස්වාමීන් වහන්සේ ගිහිල්ලා පාත්‍රය ගන්න කිව්වා. ඉතින් සමහර මුගලන් මහරහතන් වහන්සේ සමහරලාට ඉදිරියට වෙන්න යන දේ දැකලා නිසා වෙන්න පුළුවන් මුගලන් මහරහතන් වහන්සේ ඉදිරිපත් වුණේ නැහැ. මුගලන් මහරහතන් වහන්සේ කියෝ නැහැ ඉතින් ඔබ වහන්සේටත් පුළුවන් නේ වැඩේ කරන්න. ඔබ වහන්සේ ගිහින් ওই පාත්‍රය ගන්නයි කිව්වා. ඉතින් ඒ ගමන අනිත් මහරහතන් වහන්සේ මොකද කරපු වැඩේ සිවුරත් පොරවාගෙන හෘදයෙන් අහසට නැග්ගා. නැග්ගේ කොහොමද එතන ඒ මුගලන් මහරහතන් වහන්සේ අනිත් මහරහතන් වහන්සේ දෙනමම සිවුරු පොරවන තැන ගල්තලාවක් තිබ්බා. ඒ ගල්තලාවත් මහපටැඟිල්ලෙන් ඔසවාගෙන තමයි අහසට නැග්ගේ. ඉතින් අහසට නැග්ගාම මේ ගල්තලාවේ විශාලත්වය නිසා මහරහතන් වහන්සේව පේන්නේ නැහැ. අර ගල්තලාව පේන දැන් මිනිසුන්ට පේනවා අහසේ යන මහා විශාල ගල් පර්වතයක්. මිනිස්සු පුදුම වෙලා බලනවා මොකද්ද මේ අහසේ රජගහනුවර වටේ යන ගල් කුට්ටිය කියලා. ඒ ගමන මේ මහරහතන් වහන්සේ මොකද කරපු වැඩේ තමන් වහන්සේවත් තේන්න සැලැස්සුවා. ඒ ගමන මිනිස්සු ඇදගෙන ගෑ ගහන්න පටන් ගත්තා. අනේ ස්වාමීනි මේ ගල නම් අතහරින්න එපා. ඕක වැටුණොත් රජගහනුවර ඉවරයි කියලා. ඊට පස්සේ මොකද කළේ මේ ස්වාමින් වහන්සේ මහපටැඟිල්ලෙන්ම ගල තල්ලු කරාම ඒ ගල විසි වෙලා අර තිබිච්ච තැනටම වැටුණා. පස්සේ තින් මේ රජගහනුවර සිටුතුමාත් එළියේ මාලිගාවෙන් එළියට බැහැලා වැඳගෙන ඉඳගේ ස්වාමීනි පාත්‍රෙත් තරම් නිවසට වඩින්නේ කියලා. ඉතින් මේ මහරහතන් වහන්සේ මොකද කළේ පාත්‍රයත් අරගෙන රජමෙදුරට මේ සිටුතුමාගේ මන්දිරයට වැඩම කළා. ඉතින් රජතුමා ප්‍රණීතව දානෙ අර පාත්‍රයටම පූජා කරලා පාත්‍රයත් එක්කම දාන පූජා කළා. දැන් මේ මහරහතන් වහන්සේ පාත්‍රයත් අරගෙන වේළුවනාරාමයට එනකොට මහා පෙරහැරක් වගේ මිනිස්සු පුදුම සන්තෝෂයක් මිනිස්සුන්ට දැන් මේ ප්‍රාතිහාර්ය දැකලා මිනිස්සු කෑ ගගා පුඩි ගගා ඊළඟට අර උතුරු සලුව කරකෝ කරකෝ ජයගෝසා කර කර එනවා පිටිපස්සේ. දැන් වේළුවනාරාමයට පැමිණෙනකොට බුදුරජාණන් වහන්සේට මහා ගෝසාවක් ඇයි මේ මිනිස්සු ජයගෝසා කරනවා පෙළපාලියක් යනවා. දැන් පෙළපාලි යනකොට දේශපාලන පෙළපාලි යනකොට තියෙන මහා සද්ද කෑකෝ ගගා ජය වේවා හැම කීකි. ඉතින් මේ මොකද දැන් මේ රහතන් වහන්සේට ජය වේවා කිය කිය යනවා ඇති. මම දැක්ක එහෙම කතාවක් මේ මෑතකදීත් ඔය හරි ජනයා කියලා දැන් අර ඉන්දියාවේ අඩු කුලේ ජනයා බොහෝ දෙනෙක් මේ බුද්ධාගමට පැමිණියානේ, බෞද්ධාගම වැළඳගත්තානේ. ඉතින් ඒගොල්ලොත් මේ වැඩිකින් ධර්මයේ ගැන දන්නේ නැහැ. නමුත් අර ඒගොල්ලොත් අර ඒගොල්ලොගේ කුල ප්‍රශ්නේ විසඳ ගන්න මේ බෞද්ධ ශ්‍රාවකයෝ බවට පත් වුණේ වැඩි දෙනෙක්. ඉතින් ඔය ඉන්දියාවේ ලංකාවේ කෙනෙක් ඉන්දියාවේ ගිහිල්ලා ඉන්නකොට දවසක් එයාට ඇහෙනවලු මේ පාරේ ලොකු ഘോഷාවක් බුද්ධා ජායි ජායි කිය කිය කෑ ගහනවා. ඉතින් මිනිස්සු මහා අයියෙන් බුද්ධා ජායි ජායි බුද්ධා ජායි ජායි කිය කිය කෑ ගහනවා. එයා බැලුවලු මොකක්ද මේ බුද්ධා ජායි ජායි කියන්නේ කියලා. ඉතින් මේ හරි ජාන්නේ නැහැ, ඒගොල්ලන්ට වෙන මොකුත් තේරෙන්නේ නැහැ. ඒගොල්ලන්ට වෙන කියන්න මේ මොකක්ද අර සටන් පාඨයක් වගේ එකක් නෑ. ඒගොල්ලෝ කියන්නේ බුද්ධා ජායි ජායි බුදුරජාණන් වහන්සේට ජය වේවා ජය වේවා කිය කියනවා. ඉතින් අන්න ඒ වගේ සමහරවිට මේ රහතන් වහන්සේට ජය වේවා කිය කිය ඉන්න. ඉතින් පස්සේ භාගිතුන් වහන්සේ ඇහුවා ආනන්ද ස්වාමීන් වහන්සේ මොකද්ද මේ මහා ගෝසාවගේ දේරුවන ආරාමය ඇස්සේ ඇහෙන්නේ කියලා. ඊගමන කියුවා ආනන්ද ස්වාමීන් වහන්සේ කෙනෙක් සවා බලන්න කිව්වා මේ මෙන්න මේකනේ වෙලා තියෙන අපේ මේ අසුවල් රහතන් වහන්සේ මේ රජගහනුවර සිටුතුමාගේ අර හඳුන් පාත්‍රය අරගෙන මේ මිනිස්සු කෑග ගහ ඔල්වර් සංහඬින් පිටි ගෝසා කර කර එනවායි කියලා. ඊට පස්සේ මොකද කළේ භාගිතුන් වහන්සේ වෙලාවෙම පිරිස රැස් කරවල සංග පිරිස රැස් කරවල අර රහතන් වහන්සේ ගෙන්නලා පාත්‍රයක් ගෙන්නලා ඉඳන් කිව්වා පාත්‍රය කැබලි කරලා කෑලි වලට කඩන්න කියලා. කැබලි වලට කඩලා හස්සලා භික්ෂුන් වහන්සේලාට දෙන්න කිව්වා ඒ උරච්චි කරලා එකේ ගන්න ඕනේ වට රත්න දුන්නේ ඖෂධයක් වශයෙන් පාවිච්චි කරන්න දෙන්නේ කියලා. එදා හිට භික්ෂුන් වහන්සේලාට ශික්ෂාපදයක් වෙනෙව්වා මේ මොකද කියන්නේ භික්ෂුන් වහන්සේලා විසින් මම පෑම් කරන එද්දු ප්‍රතිහාරි නොකළ යුතුයි කියලා. මොකද දැන් මේ පාත්‍රයක් සඳහා එද්දු ප්‍රතිහාරි පෑවේ. ඒක නිසා ඒක බුද්ධ ශ්‍රාවකයන් විසින් නොකළ යුතුයි. මේ ආමිෂයේ සඳහා ජනයා පහදවා ගන්න එද්දු ප්‍රතිහාරි නොපෑ යුතුයි කියලා සිල්පදයක් පැනෙව්වා. නැත්නම් ඔබ දිට්ඨානුගතියට යනවනේ, ආදර්ශයට ගන්නවනේ. දැන් අසුවල් රහතන් වහන්සේ පාත්‍රයක් වෙනුවෙන් මිනිසෙව පහදවා ගන්න එද්දු ප්‍රතිහාරි පෑවා කියලා ඔබ භාගතුන් වහන්සේ සුණු අනුමත කළා නම් තවත් ඔය වගේ නොයෙක් දේවල් කරන්න බොහෝ දෙනා පෙළඹෙනවා. අන්න ඒක කරනවත් අන්නයි භාගතුන් වහන්සේ වදාළේ අර පාත්‍රේ පාවිච්චි කරන්න දෙන්නේ නැහැ. කෑන්වලට ගන්න උරච්චි කරන්න ගන්න කියලා කිව්වා. ආයි නැවත මේ වගේ දෙයක් කරන්න දෙයි කියලා කිව්වා. හැබැයි ඒ අත්හිටෙව්වේ අර ඒකට කියන්නේ විකුබ්බ නිද්දි කියලා. කියන්නේ ඒ කියන්නේ නොයෙක් මවාපෑම් කරන රිද්දිය. ඉතාල මහරහතන් වහන්සේ මේ ගල පොළොවෙන් ඉහළට අරගෙන මහපටැඟිල්ල කඳ වගේම අහසේ ගමන් කළාන. අන්න ඒ වගේ රිද්දීන් තමයි කරන්න බැරි. නැත්තම් අදිෂ්ඨාන රිද්දී කරන්න පුළුවන්. අදිෂ්ඨාන රිද්දී කියන්නේ දැන් මිහිඳු මහරහතන් වහන්සේ, ඉට්ටිය උත්තියාදී මහරහතන් වහන්සේලාත් එක්ක ලංකාවට වැඩියත් අදිෂ්ඨාන රිද්දී කියන්නේ. ඒ කියන්නේ දඹදිව ඉඳගෙන අදිෂ්ඨාන කරනවා මේ පස් දෙනා වහන්සේ මා සමග දඹපාණි දීපේහි මේ මිසක පර්වතේ, අහවල් පර්වතේ මස්තකේ වැඩ හිටින්න ඕන කියලා. ඉතින් මේ සමාපත්තියට සම්වැදිලා අදිෂ්ඨානය අදිෂ්ඨාන කරලා ඒක නැගී හිටිනවත් එක්කම දඹදිව තලයෙන් අතුරු දහන් වෙලා මිසක පර්වතේහි වැඩ ඉන්නවා. ඒ ඔක්කොම අදිෂ්ඨානයේදී. ඉතින් දැන් ඔන්න ඔය වගේ නැති මේ මහා ශ්‍රාවකයන් වහන්සේලා ඔයගේ නොඑක් විදිහේ ප්‍රාතිහාරි පෑන් පවා සිද්ධ කළා. ඉතින් අන්න ඒක නිසා මොකද වුනේ මේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව ප්‍රථම බෝධි කාලයේම මහජනයා අතර විශාල කීර්තිරාවයක් පැතිරී ගියා. භාගිතුන් වහන්සේගේ ධර්මයත්, චිත්ත දියුණුවත්, මේ ශ්‍රාවක සංඝයාගේ තියෙන ගුණ යහපත්කමත් ගැන. ඉතින් එහෙම කීර්තිය පැතිරෙන්න පැතිරෙන්න මොකද වුනේ? කීර්තිය පැතිරෙන්න
වැඩි ජනතාව
යමු වෙනවා. ඒකත් හරි. ඒත් එක්ක මොකද වෙන්නේ? ජනයාගේ පැහැදීම වැඩි වෙනකොට මොකද වෙන්නේ? අන්න හරි. ලාභ සත්කාර වැඩි වෙනවා. ඉතින් ඒ කාල වෙනකොට ඉතින් භික්ෂුන් වහන්සේලාට බොහෝ දාන, සිවුරු, සේනාසන වල ලැබෙනවා. භික්ෂුන් වහන්සේලාට ඒවා ලැබෙනකොට අන්‍ය තීර්ථකයන්ට අඩු වෙනවා. මිනිස්සු ඉතින් අන්‍ය තීර්ථකයන්ට ඊට පස්සේ දන් දෙන්නේ නැහැ නේද? මහා සංඝරත්නයට දන් දෙනවා. බුදුරජාණන් වහන්සේට සත්කාර සම්මාන කරනවා. ඉතින් මේක නිසා මොකද වුනේ? අන්‍ය තීර්ථකයන්ට ලාභ සත්කාර ආදී අඩු වෙලා ගියා. ඉතින් එහෙම අඩු වෙනකොට මේගොල්ලෝ කල්පනා කළා මේගොල්ලෝ මේ ආධ්‍යාත්මික දියුණුව කියන එක දන්නේ නැහැ. ඉතින් මේගොල්ලෝ කල්පනා කළා මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේට මොකද මෙච්චර මේ ලාභ සත්කාර කීප ප්‍රසංසාදී ලැබෙන්නේ? ඔය වෙන දෙයක් නිසා නෙමෙයි, අනිවාර්යයෙන්ම උන්වහන්සේට ජයභූමියක් හම්බ වෙලා තියෙනවා, පැවැත්මට ජේතවනාරාමය. මේ ජයභූමිය නිසා තමයි මේක එහෙම වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අපිත් ඒ කිට්ටුවම ආරාමයක් හදාගත්තත් අපටත් භූමියේ බලේ ආව සත්කාර ලැබෙයි කියලා හිතුවා. දැන් ඔය ජයවර්ධනපුර කෝට්ටේ රාජධානී පිහිටුවා ගත්තෙත් එහෙමයි කියනවානේ. අලගක්කෝනාර කියන ඇමතියා දවසක් ওই ප්‍රදේශයේ යනකොට මේ ගල්කාරි ඔය විරුද්ධ සත්තු දෙන්නේ. අපි කියමුකො මෙහෙම, දැන් මේ මොකද කියන්නේ, දැන් සර්පයේ ගෙම්බ පස්සේ ලෝන මිසක ගෙම්බ සර්පය පස්සේ ලෝන සිටි තන්නේ. අන්න ඒ වගේ දර්ශනයක් මොකක් හරි දගලා තියෙනවා ඔය ජයවර්ධනපුර කෝට්ටේ රාජධානී පිහිටි භූමියේ. අතින් ඒක දැක්කහම මේ අලගත්කෝනාර ඇමතියා කල්පනා කළා අනිවාර්යයෙන්ම මේක ජය භූමියක්. ඒක තමයි මේ දුර්වලස් කෙනාට මෙතනදී විශාල බලයක් ලැබී තියෙන්නේ, තමන්ගේ සතුරාව පරද්දන්න කියලා. එහෙම තමයි කියනවා කෝට්ටේ රාජධානිය ඉදිකලා කියලා. කියන්නේ මට මතක නැහැ ওই සත්තු දෙන්න ගැන ඉතිහාස පොත්වල සඳහන්
වෙනවා.
අන්න හරි. ඉතින් අලගත්කෝනාර ඇමතියා කල්පනා කළා අනිවාර්යයෙන්ම මේ භූමිය බලයෙන් තමයි මේක වෙන්නේ. මොකන්ද තත්ත්වය? අන්න වෙන්නේ ආව නරිය පස්සේ ලෝන. ඒකයි වෙලා තියෙන්නේ. අලගක් කොනාර එම තියෙන දකලා තියෙනවා ආව නරිය පස්සේ ලෝන. ඉතින් අන්න ඒ වගේ දැන් මේ මොකද කියන්නේ, අනේ තීර්ථකය කල්පනා කළා ඒ වගේ භාග්‍යතුන් වහන්සේට ජය භූමියක් හදලා දෙනවා මේ ජේතවන උයන. ඒක හින්දා තමයි උන්වහන්සේට මෙච්චර මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබෙන්නේ. අපිත් ඒ කට් කිට්ටුවම අපේ ආරාමයක් හදා ගන්න ඕනේ, එතකට එතකොට අපට ලැබෙයි කියලා. ඉතින් මොකද කළේ මේ තමන්ගේ උපස්ථායකවරුන්ට කියලා සල්ලි එකතු කරගත්තා. ඉතල ලක්ෂයක් පමණ සල්ලි එකතු කරගත්තා. ඉතින් මේ සල්ලි ටිකත් අරගෙන ගියා රජුරුවන්ව හම්බෙන්න. හෝසල රජතුමාව හම්බෙන්න ගිහිල්ලා ගියාම ඉතින් ඇහුවා මොකද වහන්සේලා ආවේ? එතකොට කිව්වා අපි මේ ජේතවනාරාමයේ කිට්ටුව අපේ ආරාමයක් හදාගන්නයි අපි සූදානම් වෙන්නේ. මේ ඕක වළක්වන්න ඉතින් අනිවාර්යයෙන්ම මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ තුන්වහන්සේගේ ශ්‍රාවකයෝත් එයි. දෝක වලක්කාණ්ඩ ඒකින් ඉතින් ඔබ මේ ඔබතුමා සද්දනෙත් ඉන්න මේක තියා ගන්න කියලා අර කහවණු ලක්ෂය දුන්නා. ඒත්ෙන් දැන් රජුරුවත් බැලුව එකපාරම හොඳ කොඩියක් හම්බුණාන, කහවණු ලක්ෂයක් හම්බුණාන කියලා. ආ හොඳයි හොඳයි, ඒක මම ඉතින් බලා ගන්නම්කො කියලා අර පිරිස පිටත් කළා. ඉතින් ඊට පස්සේ මොකද වුනේ? දැන් අර අනේ තීර්ථකයෝ ගිහිල්ලා තමන්ගේ උපස්ථායක පිරිසත් අඳ ගහගෙන මේ දැව ආදී තින් ගොඩනැගිලි හදන්න ඕන උපකරණ අරගෙන ගිහිල්ලා මේ ජේතවනාරාමයේට කිට්ටු ඉදමක දැන් මේගොල්ලෝ ගොඩනැගිලි හදන. ඉතින් මහා සද්දයක් ඇහෙනවා. ඉතින් මේගොල්ලෝ ගෑන කෝ ගගා ගොඩනැගිලි හදන්න සැලසුම් කරනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේට මේ සද්දය ඇහිලා භාග්‍යතුන් වහන්සේ ගන්ධ කුටියෙන් නික්මිලා මේ ගන්ධ කුටියේ ස්තූපුව තියෙනවානේ, ස්තෝපේ හිටගෙන බැලුවා. බලලා ආනන්ද ස්වාමීන් වහන්සේට කතා කරන්න ඇහුණා, මොකද්ද මේ මහා සද්දයක් ඇහෙන්නේ ආනන්ද? හරියට මා මේ මාළු අල්ලන තැනක මාළු කාරයෝ ගෑ ගහනවා වගේ කියලා ඇහුවා. ඉතින් දැන් ජේතවනාරාමයේ තිබිච්ච දෙයක් තමයි මේ සිහදහස් ගණන් භික්ෂුන් වහන්සේලා හිටියත් බොහොම නිශ්ශබ්දයි. ඉතින් ඔය අපේ මේ පිටකේ සූත්‍ර පිටකේ සඳහන් වෙනවා මේ සක්මන් කරනකොට භික්ෂුන් වහන්සේලා සමූහ වශයෙන්ම සක්මන් කරලා තියෙනවා. එක සූත්‍රයක සඳහන් වෙනවා එක පැත්තක සාරිපුත්ත මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය පිරිසක් සක්මන් කරනවා. තව පැත්තක මුගලන් මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේගේ පිරිසක් සක්මන් කරනවා. තවත් පැත්තක ආනන්ද ස්වාමින් වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සේගේ පිරිසක් සක්මන් කරනවා. ඔය ඇස්සේ ජයදත්ත හාමුදුරුව තමන්ගේ පිරිසත් එක්ක සක්මන් කරනවා. ඉතින් ඒ වගේ. එතකොට මේ මොකද කියන්නේ සිය දහස් ගණන් භික්ෂුන් වහන්සේලා හිටියා. අනිත් පැත්තේ ජේතවනාරාමයේ අද මේ නටබුන් තියෙන හැටියට මේ අද කාලේ මේ මහා අපේ ලංකාවේ දින ආරණ්‍ය වල වගේ ඈතින් ඈතින් කුටි තිබුණත් මේ බොහොම ළඟ ළඟ කුටි සේනාසන තිබිලා තියෙනවා. ඉතින් ඒ වුණත් උන්වහන්සේලා නිහඬව තම තමන්ගේ බර භවනා කටයුතු නිශ්ශබ්ද කරගෙන තියෙනවා. ඒකයි මේ 110000 ගානක් හිටියත් බොහොම නිශ්ශබ්දයි. අනිත් දැන් ඒක නිසා මොකද උනේ අර අල්ලපුවත් මේ අනිතීත්‍යක කෑකෝක ගහලා ඉවුසගෙන දගරනකොට භාගතුන් මහසත් එළියට ඇවිල්ලා බැලුවා මොකද්ද මේ කෝලහලේ කියලා. අන්තිම භාගතුන් මහසත් තේරුම් ගත්ත දැන් මේගොල්ලෝ මෙතන මේ ආරාමයක් හදාගත්තොත් එහෙම මේ භික්ෂුන් වහන්සේලාට මේකෙන් බොහෝ කරදර ඇති වෙනවා, පීඩා ඇති වෙනවා. මෙතන විවේකීව බණ භාවනාවක් කරගන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා. අතින් ආනන්ද සාමණේරට කතා කරලා කිව්වා ආනන්ද මේගොල්ලෝ මේ ශාසනයට ප්‍රතිවිරුද්ධයනේ. මේගොල්ලෝ මෙතන ආරාම හදාගත්තොත් එහෙම භික්ෂුන් වහන්සේලාට කරදර වෙනවා. ඒක නිසා මේ රජුරවන්ට කියලා මේගොල්ලෝ වාස් කරවන්න මෙතන කිව්වා. අතින් ඒ ගමන ආනන්ද ස්වාමීන් වහන්සේ භික්ෂුන් වහන්සේලාත් එක්ක ගිහිල්ලා රජගේ දොරකඩ වැඩ වුණා. ඉතින් රාජපුරුෂයෝ මොරකාරයෝ ගිහිල්ලා කිව දෙවියන් වහන්සේ මිතෙරු මහන්සියලා ඇවිල්ලා ඉන්නවා කියලා මතක් කළා. දැන් රජුරෝ ගත්තනේ අල්ලසක්. රජුරන්ට ඉතින් මූණ දෙන්න බෑ. රජුරෝ සද්ද නැතුව ඇතුලේ හැංගිලා හිටියේ එළියට ආවේ නැහැ. ඉතින් ඒකම නානන්ද ස්වාමින් වහන්සේ පිරිසයි දොරකඩ බලන් ඉඳලා දොර අරින්නේ නැහැ. එන්න කියන්නේ නැහැ. එතකොට ආපහු සැරයක් ජේතවනාරාමයටම වැඩම කළා. ඒකම භාගිතුන් වහන්සේ කරපු වැඩේ මේ බලන්න දැන් භාගතුන් මහසේටත් ඒ වෙලාවේදී ඒ වෙනුවෙන් කටයුතු කරන්න සිද්ධ වුණා. ඉතින් මේ ප්‍රශ්නේ මොකක් හරි ඉවරයක් වෙන්නේ නැහැ. ඉතින් ඊළඟට අග්‍රශ්‍රාවක මහරහතන් වහන්සේලාව කැඳවලා කිව්වා එහෙනම් මේ උඹලා ගෙහෙලා රජුරවන්ට කරුණු දක්වලා මේ කස් කරවන්න මෙතන කියලා. ඉතින් සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාත් රජමාලිගාවට ගිහිලා දොරකඩ වැඩ වුණා. අර කලින් දවසේ වගේම රජතුමා එළියට ආවේ නැහැ. ඇතුළට වඩින්න කියලා රහතන් වහන්සේට කිව්වෙත් නැහැ. ඒ ගමනේ දෙදෙනා වහන්සේත් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට ඉඳන් කිව්වා. ඉතින් මේක මේ රජුරෝ මේ මොකක් හරි කියනවා. රජුරෝ මේක මග හරිනවයි කියලා. ඒ ගමන භාගතුන් වහන්සේ අන්න ඒ වෙලාවේ දැන බලන්නේ කර්ම රැස් කරගන්න හැටි. භාගතුන් වහන්සේ ඒ වෙලාවේදී මේ රජුරෝ ගැන අනාවැකියක් පළ කළා. සත්තා තංකනන් යව යාකාසි අත්නෝ රජ්‍යයටත්වා කාලංකාතු නල විස්සති. බලන්නේ රජුරු මේ කරගත්තු දෙහිින්ද භාගතුන් වහන්සේ දේශනා කරන රජුරුන්ට තමන්ගේ රාජ්‍යින්දල මැරෙන්න හම් වෙන්නේ නැහැ කියනවා. තේනවා. රජුරුවන්ට රජුරෝ වශයෙන් මැරෙන්න හම් වෙන්නේ නැහැ කියනවා. රජුරුවන්ට මැරෙන්න වෙන්නේ රාජ්‍ය අහිමි වෙලයි කියනවා. ඒ මොකද ඉතින් අග්‍රශ්‍රාවකීන් වහන්සේලා ගිහාමත් එළියට ආවේ නැහැ මේ අල්ලස කියනවා. අතින් ඒ ගමන භාගතුන් වහන්සේ මොකද කළේ? දෙවෙනි දවසේ තමන් වහන්සේම භික්ෂු සංඝයා පිරිවරාගෙන ගිහිල්ලා රජ මඳුරේ දොරකඩ වැඩ වුණා. අතින් මම රජතුමාට බුදුරජාණන් වහන්සේ ආවහම නැවිදින් ඉන්න බෑ. ඒ ගමන මොකද කළේ? දොරවල් අරින්නේ කියලා රජ මඳුරේ ආසන පනවලා භාගතුන් වහන්සේව රජ මඳුරට වඩම්මා ගත්තා. වඩම්මාගෙන මේ දානි පූජා කළා. ඉතින් දානි වළඳලා ඉවරණයෙන් පස්සේ මේ මොකද කළේ? ඇති මගේ හැල්ල යන්නත් බැහැනේ. ඇවිල්ලා භාගතුන් වහන්සේ ළඟ අසුන් ගත්තා. භාගතුන් වහන්සේ එකපාරම කාරණේ කියන්නේ නැතුව මේ පුරාණ කතාවක් ගෙන හැර දැක්වා රජතුමාට කාරණේ වැටහීම සඳහා. නැන් කිව්වා මහරජතුමනි මේ පැරණි කතාවක් තියෙනවා. ඉස්සර කාලේ බරු කියන නමින් රටක් තිබුණා. ඒ බරු රටේ හිටියා බරු රජුරෝ කියලා. දැන් රටේ නමින් රජුරුවන් හඳුන්වනවානේ. ඉතින් බරු රටේ රජුරුවන් බරු රජුරුවෝ කියලා හැඳින්වුවා. අතින් මොකද කියන්නේ? ඒ බරු රටේ තිබිලා තියෙනවා කන්දක් එක විශාල කැලයක්. මහා කැලයක් තිබිලා තියෙනවා. ඒ කැලේ ඉඳලා තියෙනවා 500ක් වගේ තාපස පිරිස ඉන්න මේ මොකද කියන්නේ ලෞකික අභිඥා හිම තියෙන තාපස කොට්ටාස දෙකක්. ඒගොල්ලෝ ලෞකික අධ්‍යාන උපදවලා ඔය ප්‍රතිහාරය ආදී කරන්නත් ශක්තිය තිබිච්ච තාපස පිරිසක්. ඉතින් මේගොල්ලෝ ඉතින් ඔය කැලේ ගොලකකා ඉඳලා මෙහි කාලෙට කන්ද පල්ලෙහාට බැහැලා ධම්මානවල ධම්මාන ආශ්‍රිතව ඉන්නවා. ඔය ලුණු ඇඹුල් සහිත ආහාර ලබා ගැනීම සඳහා. ඉතින් ඒගොල්ලෝ ආවහම මේ බරු නගරේ කියන්නේ අගනුවර කිට්ටුව විශාලතින් ඔය සෙවන තියෙන නුගගස් වාගේ මහා ගස් දෙකක් තිබිලා තියෙනවා. ඉතින් මේ ගස් දෙක ආශ්‍රිතව තමයි මේ දෙගොල්ල ලැබුම් ගන්න. එක නඩයක් ඇවිල්ලා ඒගොල්ල එක ගහක් යට ඉන්නවා, අනිත් නඩේ ආවම අනිත් ගහ ළඟ ඉන්නවා. ඒක තමයි එතන තමයි ඒගොල්ලෝ අර తాවකාලික පන්සල් හදාගෙන ඉන්නේ. ඉතින් ඊට පස්සේ මේගොල්ලෝ ඉතින් අර කැමති කාලයක් ගම්මානය සුරු කරගෙන ඉඳලා ආපහු වෙහි කාලිවර වෙච්චාම මේ අර කන්දේ කැලෑ වලටම යනවා. ඉතින් කොහොම කාලයක් යනකොට අවුරුදු කීපයක් යනකොට එක ගහක් මැරුණා. මේ කියන්නේ විශාල මුළු ගස් තියෙනවා නේ ඉතින් 5 500කට වුණත් වටේ වාඩි වෙන්න පුළුවන්. ඒ වගේ තියෙන මොතේ කාලේ පැනනහම ගහ මැරිලා යනවා. ඉතින් එක ගහක් මැරුණා. ඊට පස්සේ මොකද වුනේ? දැන් ඔන්න ඊළඟ වර්ෂයේ අර වෙහි කාලය ආවහම මේ අර දැන් මෙරිච්ච ගහ තියෙනවානේ. මේ මෙරිච්ච ගහ යට ලැබුම් ගන්න පාටි ගහ ගන්න තාපස පිරිස කල්පනා කළා. දැන් අනිත් ගහ යට අපි දෙගොල්ලොන්ටම ඉන්න පුළුවන් ඉඩකඩ තියෙනවා. එහෙනම් දැන් අපි මේ වාඩි ගහ ගන්න ගහ මෙරිලා ඒක යට හෙවර නැහැ දැන්. ඒක හින්දා අපි අනිත් ගහ යට නවා තැන් ගමු. අනිත් පිරිසත් ආවම ඒගොල්ලොන්ටත් ඒ ගහ යටම ඉන්න පුළුවන් කියලා. දැන් මෙරිච්ච ගහ යට වෙන දඩ මේ වාඩිලා ගන්න තාපස භූමි විස දැන් අනිත් ගහ යට වාඩිලා ගත්තා. ඊට පස්සේ තමයි ඒ ගහ අයිති කණ්ඩායම ආවේ. ඒ ගමන ඒගොල්ලෝ ඇවිල්ලා මේ ඉඳන් කිව්වා වෙනදාට ඉතින් අපි මේ ගහ යට වාඩිලා ගන්න මොකද ඔබ වහන්සේලා මෙතෙන්ට ආයද කියලා හෙව්වා. දැන් කිව්වා ඉතින් අර අපි වෙනදාට වාඩි දා ගන්න ගහ මැරිලා දැන් ඉතින් ඉඳේ අපි මේ දෙගොල්ලන්ට මෙතන ඉන්න ඉඩ කඩ දෙනවානේ. අපි ඉතින් දෙගොල්ලන් මෙතන ඉමු. ඒකයි අපි මෙතෙන්ට ආවේ කිව්වා. ඒ ගමන ඉඳන් කිව්වා මේ මොකද කියන්නේ ඉඳන් කිව්වා බෑ බෑ එහෙම කරන්න බෑ. දැන් පිරිස් දෙකකට මෙතන ඉන්න බෑ. ඔහෙලා යන්න අපිට මේ ගහ යට ඕන. අපි තමයි වෙනදට මේ ගහ යට ඉන්නේ කියලා කිව්වා. ඉතින් ඒ ගමන අරගොල්ලොත් ඉඳන් කිව්වා එහෙම බෑ දෙගොල්ලම යමුයි කිව්වා. කතාව දිගින් දිගට ගියා. ඉතින් ඒ ගමන මොකද කළේ? අර දෙවනුවට ආපු කණ්ඩායම මේ සන්නුහරු අල්ලලා අර කලින් ආපු පිරිස කොහොම හරි නැගිටවල බලෙන්ම ඇදලා එළියට දැම්මා. ඊට පස්සේ මොකද කළේ? මේගොල්ලෝ කල්පනා කළා හොඳයි කො අපිටත් බැරියයි හොඳ පාඩමක් උගන්වන්න මුන්ටයි කියලා හකලා. ඒ ගමන දැන් මේ පිරිසෙත් ඉන්නවා ලෞකික එරිදීම තියෙන තාපසවරු. මේගොල්ලෝ කරපු වැඩේ මේ එරදියෙන් මැව්වා රත්තරන් රතරෝද දෙක. හරි. ඉතින් රතරෝද දෙකුයි ඒකේ අර මැද අක්ෂේ තියෙනවනේ. රෝද දෙක සම්බන්ධ වෙන අක්ෂේ ආත්මවල දැන් මේගොල්ලෝ මේ රත්තරන් රෝද දෙක කරකවගෙන තල්ලු කරගෙන රජමාලිගාවට ගියා. ඉතින් කොහොමද මේ රත්තරන් රෝද දෙකක් නැවෙයි කියලා හිතන්න එපා. පිළිඳ වච්ච මහරහතන් වහන්සේ කොහොම වැඩ කළා? මේ බුදුරජාණන් වහන්සේ කාලෙ වැඩි හිටියර මිනිස්සුන්ට වසලේ වසලේ කියලා කතා කළේ තමන් වහන්සේ කියලා ජම්ම පුරුද්ද නිසා. ඉතින් එතුමන් වහන්සේ මහරහතන් වහන්සේ නමක්. ඉතින් එතුමන් වහන්සේටත් ඔය වගේ විශේෂ හැකියාවක් තිබුණා. ඉතින් දවසක් එතුමන් වහන්සේ රජගහ නුවර වටේම තියෙනවනේ කඳු, ඒ කන්දක මේ පර්වත කුහරයක් සුද්ධ කරමින් හිටියා. බිම්බිසාර මහරජතුමා ඔතනට වැඩම කරගෙන පැමිණියා ඒ වෙලාවේදී. ඇවිල්ලා එහම ස්වාමීනි මොකද කරන්නේ කියලා උන්වහන්සේ කියනවා. ඒක මොකද රාජතුමනි මම මේ ඉන්න ගල් වෙන සුද්ධ කර ගන්නවා කියලා කිව්වා. ස්වාමීන් වහන්සේට ඔය වැඩ කර ගන්න ආරාමිකයේ දෙන්නද කියලා ඇහුවා. ඒවා රාජතුමනි මම ඔබ භාගතුන් වහන්සේකින් අහලා ඉන්න ඕනේ කියලා කිව්වා. ඒ කියන්නේ උදව්වට උවස්ථායකයේ දෙන්නද කියලා අහපු එකයි. ඒ ගමන හොඳයි නම් අහලා බලන්න කියන්නකො කියලා කිව්වා. මේ ස්වාමි පිළිඳවච්ච ස්වාමීන් වහන්සේ පණිවිඩ කාර්යයක් කියව බුදුරජාණන් වහන්සේ ළඟට රජුගේ මේ ගල්ලේ සුද්ධ කරගන්න උදව්වට ආරාමිකයේ දෙන්න අහනවා බාර ගන්න බැයි කියලා. ඒකමන භාග්‍යතුන් වහන්සේ තවසරේ දීලම බාර ගන්න කියන්න කියලා. ඉතින් ඒකමන දැන් ඔන්න වචනේ ලැබුණා. ඉතින් රජතුමාටත් ස්වාමීන් වහන්සේ පණිවිඩය බාර ගන්න කිව්වයි කියලා. හා හොඳයි කිව්වට රජුලන්ට මේක අමතක වුණා. සෑහෙන කාලය අවුරුද්දකටත් වඩා කල් ගිහිල්ලා රජුරන්ට මේක හදිස්සියේ මතක් වුණා. ඉතින් රජුරෝ සියලු කටයුතු වල යෙදෙන ඇමතිනිකුට කතා කරලා ඇමති වගේ දැන් හැම දෙයක්ම සොයා බලන අය ඉන්නවනේ. ඉතින් ඇමතියට කතා කරලා ඇහුවා මේ අපි ඉන්දියාවේ චිතරුන් වහන්සේට ආරාමිකයෙක් දෙන්න පුළුවන් දුනා ආරාමිකයෙක් අපි යව්වද කියලා ඇහුවා. ඇමතිතුමාත්ම නැන්දා කිව්වා නෑ නෑ අපි එහෙම කෙනෙක් යව්වේ නෑ කියලා. මේක මම රජුරෝ කල්පනා කළා හරි නෑ නේද දැන් මම අහලා ඉවර වෙලා මේක ඉෂ්ට කළේ නෑනේ දැන් දවස් කීයක් ගත වුණාද කියලා බලන්නේ කියලා. කැමති අද දින ගණන් කරලා බලින් දැන් කියලා දේවයන් වහන්සේ දවස් 500ක් විතර ගිහින් තියෙනවා කියලා. නවරොත් දෙකකට චිට් වෙන්න ඇවිල්ලා. දැන් ඒකම රජුරෝ තිනා කිව්වා ආ එහෙනම් දරුන් වහන්සේට 500ක් දෙන්න කියලා. දවසට එක්ක නෑගා. 500ක් කිව්වම කොච්චරද? සාලේ දම. ඉතින් ඒ ගමන කරපු වැඩි අර කන්ද පාමුල අර ගමම ගිහිල්ලා පදිච්චි කරේ. ඊට පස්සේ තෙරුන් වහන්සේගේ උපස්ථායක ගමේ කියලා එකක් ප්‍රසිද්ධ වෙනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ ඒ ගමට නිතර වඩිනවා. ඉතින් ආරාමිකය හැටියට දුම්බම් දුන්නාම ඉතින් දුප්පත් මිනිස්සුයෝනේ. ඉතින් ඒ කාලේ කොහොම හරි ওই සැනකෙළි උත්සව කාලයක් ආවා. ඉතින් ළමයි ඉතින් තම තමන්ට තියෙන හැටි ආභරණ මේ සැරසිලි බැලඳගෙන ඉන්නවා. ඉතින් බොහොම දුප්පත් ගියක් තිබුණා. ස්වාමීන් වහන්සේ පිට පාදේ වැඩිහාම අර ගෙදර ළමයි අඬනවා. ඒ ගමන ස්වාමීන් වහන්සේ ඇහුවා මේ ළමයාගේ අම්මගෙන් මොකද මේ ළමයි අඬන්නේ කියලා. ඉඳන් කිව්වා ස්වාමීන් මේ උසව කාලෙනේ මේ අනිල් ළමයි මාලවල් දාගෙන ඉන්නවා. මේ ළමයා මේ ආභරණයක් දෙන්න කියලා අඬනවා. ඉතින් මේ දුප්පත් අපිට මොන ආභරණද කියලා. ස්වාමීන් වහන්සේ නම් කිව්වා ඔන්න ඔය පිදුරු ටිකක් ගන්නයි කිව්වා. අරගෙන ඕකෙන් දරුණුවක් හදන්න කිව්වා. ඔය ළමයාගේ ඔළුව උඩ තියන්නේ කියලා කිව්වා. ඉතින් ස්වාමීන් වහන්සේ මේක රත්තරන් ආභරණයක් වෙන්න කියලා දිස්ථාන කරලා වැඩියා. ඉතින් දැන් මේක මේ ළමයාගේ ඔළුවේ ඔටුන්නක් දැම්ම වගේ ලස්සන ආභරණයක්ද. මේ ළමයාට හරිය සන්තෝසයි. ඉතින් වටපිට ඉන්න ගෙවල් වල මිනිස්සු බැලුවා මුන්ට කොහොමද මෙච්චර වටිනා ආභරණ රජුරුවන් බත් නැහැනේ මෙච්චර ලස්සන ආභරණයක් මේක අනිවාර්යෙන් මේ මිනිස්සු හොරකම් කරගෙන ඇවිල්ලා මේ දුක්පත් මිනිස්සුන්ට කොහෙද මෙච්චර වටිනා රත්තරන් බඩුයි කියලා මනුස්සයෝ ගිහින් කියලා කිව්වා රජුරුවන්ට මේ මෙහෙමයි මේ මේ අහවල් ගෙදර වටිනා ආභරණයක් තුන අනිවාර්යෙන් මේගොල්ලෝ හොරකම් කරගෙන ඇවිල්ලා රජමැදුරුවත් නැහැ මේ වගේ ලස්සන ආභරණයක් දැකලා. ඒ ගමන කරපු වැඩේ රජුරෝ රාජපුරුෂ වේලහක් කියලා මේ පිරිසම අත්අඩංගුවට අරගත්තා. ඉතින් දෙවනි දවසේ ස්වාමීන් වහන්සේ ආපහු අරගේ පහු කරගෙන පින්ඩ පාතේ වැඩියා. දැන් ගෙදර මිනිස්සුයෝ නැහැ. නගපාත ගෙවල් වල මිනිස්සුන් එහෙම කොහොම මේ ගෙදර හිටු මිනිස්සුයෝ කියලා දැන් ස්වාමීන් වහන්සේගේ ගමනේ මේ ගමනේ. ඉතින් ස්වාමීන් වහන්සේ ඔයා පාලන ගමේ මිනිස්සු කියන්නේ. ඉතින් ගෙදර කවුරුවක් නැති කොට එහෙම කොහොම මේ ගෙදර මිනිස්සු කියලා. නැග ස්වාමීන් වහන්සේ මොකක් කරන්න මේ අර ආභරණයේ හින්දා තමයි ඔය ප්‍රශ්නේ ඇති වුනේ. මේ මිනිසුන්ව රජුරෝ මේ අත්අඩංගුවට ගත්තයි කියලා. ස්වාමීන් වහන්සේ ඒක මම එහෙමම වැඩම කළා රජමාලිගාවට. ඉතින් රජමාලිගාවට වැඩම කළාම බිම්බිසාර රජතුමා ආසන පනවලා රජතුමා මේ ස්වාමීන් වහන්සේ වඩාහින් දෙවුවා. ඒ ගමන ස්වාමීන් වහන්සේ ඇහුවා රජතුමනි අහවල් අපේ ගමේ අහවල් මේ ගෙදර මිනිස්සුන් ඔය අත්අඩංගුවට ගත්තද කියලා. එහෙමයි ස්වාමීනි මේ ඒ මිනිසුන්ට බොහොම ලස්සන වටිනා ආභරණයක් තියෙන හම්බෙලා තියෙනවානේ. මේ දුප්පත් මිනිසුන්ට කොහෙන්ද ඔච්චර වටිනා ආභරණ? අනිවාර්යයෙන්ම ওই මිනිස්සු හොරකම් කළායි කියලා. ඒ ගමන රජ මේ තෙරුණහන්සේ මොකද කළේ? රජකුමාරගේ සම්පූර්ණ මාලිගාවම රත්තරන් වෙන්න කියලා අදිෂ්ඨාන කළා. ඒක සුළු මොහොතකට කරපු අදිෂ්ඨානය. ඉතින් මේ බිත්ති හිටන් ජනෙල් දොරවල් සෑම දේම රත්තරන් වුණා ඒක මොහොතකට. ඉතින් ඒ ගමන ස්වාමීන් වහන්සේ ඇහුවා රජතුමනි ඔබට මෙච්චර රත්තරන් කොහෙන්ද කියලා. ඒ ගමන රජතුමා තේරුම් ගත්තා මේක ස්වාමින් වහන්සේගේ ප්‍රතියක් කියලා. ඉතින් ඒ වගේ ශක්තිය තිබිච්ච උතුම හිතේ. ඊට පස්සේ එද්දි අතහැරියාම ආපහු ඒක ඔක්කොම ගල් ගඩොල් වලින් සිමෙන්ති වෙනවා. ඉතින් ඊට පස්සේ රජතුමා මොකද කළේ? අර ගෙදර මිනිස්සුන්ව නිදහස් කෙරෙව්වා. ඉතින් අන්න ඒ වගේ තමයි මේ ඇගේ මේ රෙද්දිය මේගොල්ලෝ කරපු වැඩේ මේ රජුරුවන්ව මේව කරගන්න රත්තරන් වලින් ගෝද දෙයි. ඒකේ අක්ෂය මේ රත්තරින් මවාගෙන මේක තල්ලු කරගෙන අරන් ගියා. අන්තිම තාපස පිරිසත් මොකද කළේ? රජුරුවන්ට ඉස්සෙල්ලා මේක දුන්නාම රජුරුවන්ට බොහොම සන්තෝෂ වුණා. කිව්වා මේ රජුරුවන්ට දෙන්න පඳුරක් අරන් ඇවිල්ලා තියෙන හැමයි කිව්වේ. රජුරුවන්ට දෙන්න තෑග්ගක් අරන් ඇවිල්ලා තියෙනවායි කියලා කිව්වම රජුරුවත් එන්න කියලා පිරිස ගෙන්නගෙන මේක බාරගත්තයින් පස්සේ රජුරුව පැවරීමක් කළා. රජුරෝ තුගුණට අහුවෙලා තමයි පැවරීම කළේ. රජුරෝ තෑග බාර අරගෙන ඉඳන් කිව්වා මේ ඔබ වහන්සේලාටත් ඉතින් මොනවා හරි මම මගෙන් කෙරෙන්න දෙයක් තියෙනවා නම් කියන්නයි කිව්වා. ඉතින් ඒ ගමන කිව්වා රජතුමනි අපටත් කෙරෙන්න නම් වැඩක් තියෙනවා කියලා. ඉතින් කියලා ඉඳන් කිව්වා මේ අපි වාඩිලා ගන්න තැනක ගහක් තියෙනවායි. මේ ඒක දැන් වෙනත් තාපසවරු අල්ලගෙන දැන් ඉතින් අපිට එතන ඉන්න විදිහක් නැති අපේ ගහපට දෙන්නේ කියලා ඒගොල්ලෝ ඒ විදිහට කිව්වා. ඉතින් රජුරුවෝ තිලං කිව්වා ඉතින් රජුරුවන්ටත් ලොකු දෙයක් නෙමෙයි. රජුරුවන්ගේ රටේට රත්තරංගෝද දෙකක් හම්බෙන්නේ නැහැ. රජුරුවෝ රාජපුරුෂයෝ යැව්වා. රාජපුරුෂයෝ යවලා කිව්වා අර ගහ ළඟ ඉන්න තාපස දෙවිසේ දීර දම්මන්නේ කියලා. ඊට පස්සේ රාජපුරුෂයෝ ගිහිල්ලා අර තාපසිනේ වැදලා එළියට දැම්මාම මේ අර පිරිස ගිහින් එතන වාඩි වුණා. ඉතින් අර පිරිසෙත් ඉන්නවනේ දැන් අර එළියට දාපු දෙවෙනි පිරිසෙත් ඉන්නවනේ මේ ලෞකික අභිඥා හැමතිස්සෙම තාපසවරු. මේගොල්ල බැලුවා මොකද්ද මේකට හේතුව කියලා බලනකොට දැක්කා මේගොල්ල මේ රජුවන් අල්ලගෙන මේ ක්‍රමයෙන් කියලා. ඉතින් මේ මොකද කියන්නේ ඒගොල්ලත් උපාය හොයාගත්ත රජුවන්ව නැවත ඒ පැත්තට පක්ෂ කරගන්න. රජුවන්ට හම්බුනේ රෝද දෙකයි ඇක්සලෙ විතරයිනේ. මේකට රතයක් නැහැ රජු වණ්ඩ හරියන්නේ රෝ දෙකට හරියන්නේ නිකන් රතයක් හරියන්නේ නැහැ රෝ දෙකේ හැටියට රතර රතයක් මොකද මේකල කරපු වැඩේ රත නැතිලියම වාගත්තා රතේ උඩ කොටස ඊනිවසේ ඒ ටිකම වාගෙන මේගොල්ලෝ අරගෙන ගියා මේ කුස්තගෙන ගිහිල්ලා රජු වණ්ඩ දෙන්නයි දැන් කිව්වා මේ මොකද කියන්නේ රජතුමනි අපි ඔබට තෑග්ගක් අරගෙන ආවයි කියලා අර රත මැදිරිය දුන්නා. ඒ රජු වණ්ඩ දැන් ඉහි මලක් පිපුණා වගේ රෝ දෙකට හරියන්නේ දැන් රත මැදිරිය හම්බ වුණා. මේ රජුරුව ඇහුවා මගේ මොනව හරි කෙරෙන්න එහෙම දෙයක් තියෙනවද කියලා. ඉතින් කිව්වා ඔව් රජතුමනි, ඔය තුන් ගොබගෙන් කෙරෙන්න වැඩක් තියෙනවායි. අර අපි වෙනදාට වාඩිලා ගන්න ගහ දැන් අර අනිත් ආපස පිරිස අල්ලගෙන තියෙනවා. අපි ගහ අපටම දෙන්නයි කියලා කිව්වා. ඒ ගමන මොකද කනේ රජුරුව තවත් රාජපුරුෂයන් පිරිසක් යවලා ඉඳන් කිව්වා දැන් ඔය කලින් ගිහින් වාඩි වෙච්ච පිරිස ආයෙත් ඊට අතට දාන්නේ කියලා. ඉතින් ඊට පස්සේ මොකද වුනේ දැන් දෙගොල්ලේ ගමන සම්ඩු සරුවල් දෙන්න පටන් ගත්තා. ඊට පස්සේ දෙගොල්ලම සම්ඩු සරුවල් වෙලා ඒ ගමන කල්පනා කළා අපි ඉතින් දෙගොල්ලම කරපු වැඩේ හොඳ මදි නේදයි කියලා. මේගොල්ලෝ ඒ ගමන දෙගොල්ලම ආපහු මේ කන්දට ගියා. ඊට පස්සේ මේ දැන් බලන්න මේ වෙලාවේදී අපි නොහිතුවට මේවා දිහා බලන් ඉන්න පිරිස් ඉන්නවා. ඉතින් මේක ගැන දැන් මේ මොකද කියන්නේ දෙවිවරු බලන් ඉඳලා කල්පනා කළා මේ රජුරෝ කළප කරපු වැඩේ හොඳ නැහැ. මේ තාපසවරු දෙපිරිසකින් මල්ලස් ගත්තානේ. අල්ලගෙන මේ දෙපිරිස අරගෙන දෙපිරිසටම මේ කරපු වැඩේ සුදුසු නැහැ. ඒක නිසා මේ රජුරවන්ට හොඳ පාඩමක් උගන්වන්න ඕන කියලා අර දෙවිවරු කෝප වෙලා මොකද කළේ මේ සමුද්‍රයේ ගොඩ ගණන් සලැස්සුවා. සලැස්සලා අර බරු නගරයේම සම්පූර්ණයෙන් මොදට හොදාගෙන ගියා රුණාමියක් වගේ ඇවිත්. ඉතින් මේ ඒ බරු රටේ යොදුන් දහසක් පමණ තැන මහ මොදට යට වුණයි කියලා සඳහන් වෙනවා. ඒ ගමන ඉතින් භාගතුන් වහන්සේ කතන්දරය කියලා ගාථාවක ප්‍රකාශ කළා. එසේන මන්තරං කତ୍වා බරු රාජාති මේ සුතං උචින්නෝ සහ රටේහි සරාජා විභවං ගතෝ යන්නේ. ඒක මේ ජාතක පාළියේ දුක නිපාතේට බරු ජාතකයේ සඳහන් වෙන බව සත්‍යක් වෙනවා. ඉතින් මේ විදිහට භාගිතුන් වහන්සේ අතීත කතාව ගෙනහැර දැක්වුවාම රජුරු අනිවාර්යයෙන්ම දැනගත්තා මේ කිවි කාටවත් නෙවෙයි මේ බණ කිවි නක් මටම තමයි. මම මේ කරාපු වැඩේ හින්දා තමයි භාගිතුන් වහන්සේ මේ බණ මටමයි කිව්වේ කියලා. ඉතින් ඒ ගමනකින් භාගිතුන් වහන්සේ සමාගමවාගෙන රාජපුරුෂය යවුවා මේ ඒගොල්ලෝ අයින් කරන්න මේ අනි තීර්ථක පිරිසව අයින් කරන්නයි කියලා. ඒ පිරිසව අයින් කරලා ඒ ගමන කරපැනේ රජතුමා ඒකට හරියන්න මේ එතන විහාරයක් කෙරෙව්වා. ඒක තමයි රාජකාරාමය කියලා ප්‍රසිද්ධ වුණේ. ඉතින් අර අන්න තීර්ථකයෝ ගෙන ආපු ලියා ගියම අරගෙන තමයි රජුට රාජකාරාමය හැදුවේ කියලා සඳහන් වෙනවා. ඉතින් දැන් ඔන්න ඔය විදිහට රජතුමා රාජකාරාමය හදවා පූජා කළා. ඒ වුණාට රජුරුව මුලින් රැස් කරගත්තු කර්ම විපාකත් ලැබුණා. කොහොමද ලැබුණේ? කොහොමද රජකම නැතුණේ? රජතුමාගේ වයස් ගත වෙලා දවසක් බණ අහන්න ජේතවනාරාමයට ගිය වෙලාවේ රජුරුවන්ගේ පුත්‍රයා විදුලබ කුමාරයා සේනාපතිත් එක්ක එකතු වෙලා කුමන්ත්‍රණය කරලා පැහැරගත්ත රජුරුවන්ගේ තිබිච්ච අර රාජකීය මොනවද භාණ්ඩ උතුණු අරව මේවා රජුරුව ගලවලා සේනාපතිට බහර දෙනවා බණ අහන්න වාඩි වෙනකොට. රජතුමා බණ අහන අතරතුරේ සේනාපති මේ ටික අරගෙන හිමිට ගියා. මෙල්ල හත් කළා විරුඩබු කුමාරයව රජ කෙරෙව්වා. රජුරුව බණ අහලා ඉවරනකොට බලනකොට සේනාපතිත් නැහැ, රජුරුවන්ගේ ඔටුන්නා ආදී ඒ රාජක පුද භාණ්ඩත් නැහැ. රජුරුව දැනගත්ත වැඩේ වැරදුනා තමයි කියලා. ඒ ගමන රජුරුව මාලිගාවට ගියන රජුරුව දාන්න මොකක් හරි දෙනවා තියෙන්න දෙන කුමාන්තරනේ එහෙමයි. රජුරුව ඒ ගමන කරපු වැඩේ දැන් රජුරුවන්ගේ දුවක්ව විවාහ කරවා දීලා තිබුණා අජාතසත්තු රජුවන්ට මගධ රටේ. ඒ රජුරෝ කල්පනා කළා මම මගධ රටට ගිහිල්ලා කියලා අජාතසත්තු රජුවන්ගේ උපකාර ලබාගෙන ඇවිල්ලා මගේ රාජ්‍ය නැවත කොහොම හරි උඩුඩබගෙන් ගන්නවායි කියලා. ඉතින් එහෙම හිතාගෙන ඉඳි රජුරෝත් ඒ වෙනකොට වයසයි. මොකද මේ භාගතුන් වහන්සේට අවුරුදු 80ක් වෙනකොට කෝසල රජුගන්ටත් අවුරුදු 80යි සම වයසයි. ඔව්. ඉතින් ඒක නිසා මේ දැන් ඒ කාලේ තමයි මේක වෙලා තියෙන රජුන්ට රාජ්‍ය නැති වුණේ අවුරුදු 80යි. ඉතින් මේ ඒ ගමන රජතුමා මොකද කළේ? ඉතින් මේ දෙති උතුම්න්නත් නැහැ නේ, හිඳ හොයා ගන්නත් නැහැ නේ. ඉතින් ඒකෙ හින්දා රජුරෝ සාමාන්‍ය කෙනෙක් වගේ මේ පාවගමනින්ම කොහොම හරි දවස් ගාණක් මහන්සි වෙලා මගධ රාජධානියටත් පැමිණියා. කොහොම හරි රජුරෝ රජගහනුවරට සමීප වෙච්ච දවසේදී එදා රෑ වුණා. ඉතින් නගරද්වාරයේ වහලා රජුරෝ හරි මහන්සි පිට හිටියේ. ඉතින් නගරද්වාරයේ ළඟ අම්බලමක් තියෙනවා. නගරයට ඇතුල් වෙන්න බැරිව රාය රෑ බෝ වෙලා එන අයට නවාතැන්ගම් රජුරෝ මේ ශාලාව වෙති. පාන්දර වෙනකොට රජුරෝ අභාවක් ප්‍රාප්ත වුණා. ඉතින් නැවත රාජ්‍ය ගන්න ලැබුණේ භාගිතුන් වහන්සේගේ අනාවැකිය සත්‍යභාවයට පත් වුණා. දැන් මේ රාජකාරාමයේ වැඩි ඉඳද්දී භාගිතුන් වහන්සේ දහසක් භික්ෂුණීන් වහන්සේලාට මෙන්න මේ කෙටි දේශනා වදාළා. මොකද්ද? චතීහිකෝ භික්ඛුනියෝ ධම්මේහි සමන්නාගතෝ අරිය ශාවකෝ සෝතාපන්නෝ හෝති අවිනිපාත ධම්මෝ නියතෝ සම්බෝධි පරායනෝ. මෙහෙලනි, මේ ධර්ම හතරෙන් යුක්ත වෙන ආර්ය ශ්‍රාවකයා සෝතාපන්නයි. සතර අපායන් වැටෙන කෙනෙක් නියත වශයෙන්ම ඉදිරි මාර්ගඵල පිහිට කර ඇති ඉන්න කෙනෙක්. කවුද? යම් භික්ෂුණියක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තද, ධර්ම රත්නයේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තද, මහා සංඝ රත්නයේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තද, අරිය කන්ත සීලයෙන් යුක්තද, මෙන්න මේ ධර්ම හතරෙන් යුක්ත වන්නා වූ ආර්ය ශ්‍රාවිකාව සෝතාපන්න සතර අපායන් වැටෙන නියත වශයෙන් සම්බෝධිය පිහිට කොට ඇති කෙනෙක් කියලා භාගතුන් වහන්සේ වදාළා. අනතුරුව සඳහන් වෙනවා බ්‍රාහ්මණ සූත්‍රයේ නමින් දේශනාවක් භාගතුන් වහන්සේ දේශනා කරනවා. මහණෙනි, බ්‍රාහ්මණයින්ගේ මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. ඒගොල්ලෝගේ දෙන උදයගාමිනී ප්‍රතිපදාව කියලා එකක්. ඉතින් ඒ බ්‍රාහ්මණයෝ තමන්ගේ ශ්‍රාවකයින්ට මෙසේ කියනවලු. පින්වත මෙහි එන්න, උදේම නැගිටලා නැගෙනහිර දිසාව බලාගෙන යන්න. එතකොට නැගෙනහිර දිසාව බලා යනකොට මේ ඒ කියන්නේ ආයි හැරෙන්නේ කෙරෙන්නේ නැහැ. කෙලින්ම ඇඳෙන් බහැලා නැගෙනහිර දිසාව බලාගෙන යනවා. හරි. එයින් එළියට බහැලා නැගෙනහිර දිසාව බලාගෙන යනවා. ඉතින් ඒගොල්ලෝ කියනවලු පල්ලමක් තිබ්බොත් එහෙම ඒ පල්ලමට පණින්නවා. පල්ලම මග හරින් දෙපා කියනවා. මා සෝබ්බම් පරිවජ්ජි මා පපාත මහා ප්‍රපාතයක් තිබුණොත් එහෙම දැන් ඒකෙන් දැන් කොහොමද බහින්නේ කියලා වෙන පාරකින් ගිහින් හරියන්නේ නැහැ. අර ප්‍රපාතයෙන් පල්ලෙහාට බහින්න ඕන. ඊළඟට මොනවා හරි කණු කටු, ඊළඟට ඔය ඉස්සර ගම්මද්දර තිබ්බනේ මේ කසල වලවල් ඇහිගිලි වලවල් ආදී දැන් ඒක තමයි නැගෙනහිරට යනකොට ඉස්සරහට හම්බුනේ. ඒකට පයින්න ඕන. ඉතින් මේ එහෙම මැරෙන කෙනා මරණින් මත්තේ සුගතිගාමි වෙනවා. ඒක තමයි බ්‍රාහ්මණය කියන්නේ. බලන්න තෙන් අන්න ඒක නිසා තමයි ඒ කාලෙදි හිටපු බුද්ධිමත් මිනිස්සු බුදුරජාණන් වහන්සේ කිරී අතීසේ ප්‍රසාදයට පත් වෙන ඉතින් දැන් බ්‍රාහ්මණය උදේගාමිනී ප්‍රතිපදාව කියලා මේ මිනිස්සුන්ට සුගතිගාමී වෙන්න කියා දුන්න ක්‍රමය එකයි. දැන් අදට වුණත් මේ ඒක ගැන උදේගාමිනී කියන එක ගැන අට කතාවේ සඳහන් කරන අත්නෝ සමේ වඩ්ඩිගාමිනී. ඒගොල්ලන්ගේ ආගමේ හැටියට ඒක තමයි කියන සුගතිගාමී වෙන්න තියෙන ක්‍රමය. ඇතින් ඒ විදිහට ගිහින් මැරෙන්නේ කියලායි කියන්නේ. අදටත් තියෙනවනේ ඉන්දියාවේ එහෙම දේවල්. දැන් අර මේ සති පූජා කියලා හක් කියලා ඔව් ස්වාමී ආනාරි ස්වාමියාව සුගතිගාමී කරන්න නම් භාර්යාව ස්වාමියාගේ චිතකයටම පැනලා මැරෙන ක්‍රමයක් තියෙන්නේ ඒ වගේ. ඊළඟට අදත් තියෙනවා මේ අර බරණැස නැගෙනහිර යුරේ පදිංචි වෙලා ඉන්න අය සුගතිගාමී වෙනවා කියලා ඒගොල්ලෝගේ ලබ්ධියක් තියෙනවා. ඒකෙ හින්දා මේ නැගෙනහිර යුරේ ඉඩක් නැහැ ඇඟිල්ලක් ගහන්නවත්. පෙට්ටි පෙට්ටි ගෙවල් මහා ගොඩක් දාගෙන ඉන්න නැගෙනහිර යුරේ ජීවත් වෙන අය සුගතිගාමී නොයි කියලා. බටහිර යුර පැත්තේ ඕන හැටි ඉඩ කඩ තියෙන. මේ පැත්තේ ගෙවල් හදන්නේ නැහැ මිනිස්සු. මොකද ඒ පැත්තේ බටහිර පැත්තේ ගංගා ගඟෙන් බටහිර පැත්තේ ජීවත් වෙන අය මැරුණාන් පස්සේ බල්ලෝ කපුට වෙලා උපදිනවා. ඉතින් අන්න ඒ වගේ ඉගැන්වීමක් තමයි මේ උදේගාමිනී ප්‍රතිපදාව කියන එක. ඉතින් භාගතුන් වහන්සේ දේශනා කරනවා තංකෝපනේ තම් භික්ඛවේ බ්‍රාහ්මණානම් බාල ගමන මේතා මූල ගමන මේතා කියන මානෙ ඒක මේ බ්‍රාහ්මණයාගේ මහා මෝඩ ගමන. ඒ වගේම මුලා වෙලා කරන ගමනක් කියන මේ උදේගාමිනී ප්‍රතිපදාව කියලා නැගෙනහිර දිශාවට ගියලා මොකක් හරි පල්ලමකින් වැටිලා මැරෙන එක. එන්නේ නැගෙන එක කලකිරීමවත් විරාගී පිණිසවත් නිරෝධී පිණිසවත් කෙලෙස් සංසිඳීම පිණිසවත් ආර්ය සත්‍ය අවබෝධ කර ගන්නටවත් නිවන පිණිසවත් හේතු වෙන එකක් නොවේ. මහන්නේ තථාගතයන් වහන්සේ මේ ධර්ම විනයෙහි උදේගාමිනී ප්‍රතිපදාව පමුණුවනවා. එතකොට මෙතන උදේගාමිනී ප්‍රතිපදාවේ කියලා කියන්නේ දියුණුවට යන මාර්ගය කියන එකයි. මොකද්ද භාගතුන් වහන්සේ විසින් පමුණුවන උදේගාමිනී ප්‍රතිපදාව? ඒක ඒකාන්ත වශයෙන්ම කලකිරීම පිණිස, විරාගයේ පිණිස, නිරෝධයේ පිණිස, කෙලෙස් සංසිඳීම පිණිස, සම්බෝධියේ පිණිස, නිර්වාණයේ පිණිස හේතු වන්නා. මොකද්ද මේ උදේගාමිනී ප්‍රතිපදාව? මෙහිදී ආර්ය ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේගේ අචල ප්‍රසාදයෙන් යුක්ත වෙනවා. ඒ භාග්‍යතුන් වහන්සේ අරහත් සම්මා සම්බුද්ධ අනාදි වශයෙන් ධර්ම රත්නයේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වෙනවා. ආරි සංඝ රත්නයේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වෙනවා. ඒ වගේම අරියකාන්ත සීලයේ යුක්ත වෙනවා. මෙන්න මේක තමයි මේ ධර්ම විනයෙහි තියෙන උදේගාමිනී ප්‍රතිපදාව දියුණුවට පත් වෙන ප්‍රතිපදාව. ඉතින් අනිවාර්යෙන් මේ කියන සෝතාපට්ටි අංග හතරෙන් යුක්ත වෙන ආර්ය ශ්‍රාවකයා මරණින් මතු ඉදා විදියාසේ සුගතිගාමී වෙනවා. අන්න ඒක නිසා ඒක තමයි මේ ධර්ම විනයෙහි තියෙන උදේගාමිනී ප්‍රතිපදාව කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඊළඟට සඳහන් වෙනවා ආනන්ද සූත්‍රයේ නමින් එක් අවස්ථාවකදී සාරිපුත්‍ර ස්වාමින් වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සේ සවැත්නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්නවා. ඉතින් සාරිපුත්‍ර ස්වාමින් වහන්සේ සවස් කාලයේ භාවනාවෙන් සමාපත්තියෙන්නේ ගිහිදලා ආනන්ද ස්වාමින් වහන්සේ වෙත පැමිණියා. පැමිණිලා සතර ස්වාමීන්ගේ කතා බහියෙදිලා පැත්තකින් අසුන් ගත්තා. පැත්තකින් අසුන් ගත්ත සාරිපුත්‍ර ස්වාමින් වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සේට මෙසේ පවසා සිටියා. කතින්නම් කෝ ආවසෝ ආනන්ද ධම්මානම් පහාන කතින්නම් ධම්මානම් සමාගමන සමන්නාගමන හේතු ඒව මයම් ප්‍රජා භගවතා භ්‍යාගතා සෝතාපන්නෝ අයිනිපාත ධම්මෝ ධම්මා නියතා සම්බෝධිපරායන ආනන්දේනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් ධර්ම කීයකින් යුක්ත වීම හේතුවෙන්ද මේ ප්‍රජාව සෝතාපන්නේ සතර අපායේ නොවැටෙන අය නියත වශයෙන් සම්බෝධිය පිහිටකට ඇති අය කියලා දේශනා කරලා තියෙන්නේ කියලා ප්‍රශ්නයක් ඇහුවා. ඉතින් එතන ධානන්ද ස්වාමීන් වහන්සේ ඉන්නකෝ අහතුනි ධර්ම හතරක් ඔව් ධර්ම හතරක් මේක අහන ප්‍රශ්නේ අහන්නේ ධර්ම කීයක් ප්‍රහාණය කිරීමෙන්ද ධර්ම කීයකින් යුක්ත වීමෙන්ද කෙනෙක් සෝතාපන්නය සතර අපායේ නොවැටෙන කෙනෙක් නියත වශයෙන් සම්බෝධිය පිහිටකට ඇති කෙනෙක් කියලා භාගතුන් වහන්සේ වදාරා තියෙන්නේ කියලා තමයි ප්‍රශ්නේ ඇහුවේ. එතන ධානාන්ද ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා ආශ්‍රතුනි ධර්ම හතරක් ප්‍රහාණය කරලා ධර්ම හතරකින් යුක්ත වීම නිසා තමයි භාග්‍යතුන් වහන්සේ ප්‍රජාව ගැන මෙසේ වදාලා දෙන්නේ. ඉතින් ධර්ම හතරක් ප්‍රහාණය කරලා ධර්ම හතරකින් යුක්ත වෙන ශ්‍රාවකයෝ සෝතාපන්නය සතර අපාය නොවැටෙන අය නියත වශයෙන් සම්බෝධිය පිහිට කොට ඇති අය කියලා. මොනවාද ප්‍රහාණය කළ යුතු කරුණු හතර? යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි යම් විදිහක අප්‍රසාදයෙන් යුක්ත වීම නිසා මරණින් පස්සේ අපායේ දෙගතියේ නිරේහි විනිපාතයේ ගිහින් පහළ වෙනවද? එබඳු අප්‍රසාදයේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි යම් අපහැදීමක් නොපැහැදීමක් තියෙනවා නම් ඒක ප්‍රහාණය කළ යුතු එකක්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ කෙරෙහි යම් විදිහකින් අචල ප්‍රසාදය ඇති කර ගැනීමේ සුතවත් ආර්ය ශ්‍රාවකයා මරණයෙන් පස්සේ සුගතිගාමී වෙනවා නම් එබඳු අවිච්ඡ ප්‍රසාදයකින් අචල ප්‍රසාදයකින් යුක්ත විය යුතුයි. ඊළඟට යම් බඳු වූ ධර්මයේ කෙරෙහි තියෙන නොපැහැදීමක් නිසා මරණින් මතේ අසුතවත් පුතග්ජනයා දුගතිගාමී වෙනවා නම් එබඳු අප්‍රසාදී ධර්මයේ කෙරෙහි තියෙන නොපැහැදීම ප්‍රහාණය කළ යුතුයි. යම් බඳු අචල ප්‍රසාදයකින් යුක්ත වීම නිසා සුතවත් ආර්ය ශ්‍රාවකයා මරණින් මතු සුගතිගාමී වෙනවා නම් එබඳු අචල ප්‍රසාදයක් ඇති කරගත යුතුයි. ඊළඟට යම් බඳු නොපැහැදීමක් නිසා සංඝයා කෙරෙහි තියෙන නොපැහැදීමක් නිසා පෘථග්ජන පුද්ගලයා අපාගත වෙනවා නම් දුගතිය යනවා නම් එබඳු අප්‍රසාදී සංඝයා කෙරෙහි තියෙන අප්‍රසාදය දුරු කරගත යුතුයි. ඊළඟට ආය සංඝයා කෙරෙහි යම් අචල ප්‍රසාදයකින් යුක්ත වීම නිසා සුතවත් ආර්ය ශ්‍රාවකයා මරණින් මතු සුගතිගාමී වෙනවා නම් එබඳු ප්‍රසාදයක් අචල ප්‍රසාදයක් ඇති කරගත යුතුයි. යම්බඳු දුස්සීල භවකින් යුක්ත වීම නිසා අශ්‍රතවත් පුතග්ජනයා මරණයෙන් පස්සේ අපායෙහි දුගතියෙහි නිරේගෙහි උපදිනවා නම් එබඳු දුස්සීල භව දුරු කරගත යුතුයි. යම්බඳු සිල්වත් භවකින් යුක්ත වීම නිසා ආර්ය ශ්‍රාවකයා මරණින් මතු සුගතිගාමී වෙනවා නම් අන්න එහෙම නොකැඩුණු සිදුරු නොවු පැල්ලම් පළුදු නැති නිදොස් වූ නිවැරදි සීලයක් සමාධිය පිණිස හේතු වන සීලයක් ඇති කරගත යුතුයි. ඉතින් මෙන්න මේ කියන විදිහේ අංග හතර ප්‍රහාණය කළ මේ කියන විදිහේ අංග හතරින් යුක්ත වීම නිසා තමයි භාග්‍යතුන් වහන්සේ මේ ප්‍රජාව සෝතාපන්නේ සතර අපායන් නොවැටෙන අය නියත වශයෙන් සම්බෝධි පරායන වෙන අය කියලා සඳහන් කළා තියෙන්නේ කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ අර ප්‍රශ්නෙට පිළිතුර සඳහන් කළා. ඊළඟට ඒ වගේ කෙටි කෙටි දේශනා කිහිපයක් තියෙනවා. තතෝ හි භික්ඛවේ ධම්මේහි සමන්නාගත වරිය ශාවකෝ සබ්බ දුක්ඛති භයං සමතික්ඛන්තෝ හෝති. මහණෙනි අංග හතරකින් යුක්ත වෙන ආර්ය ශ්‍රාවකයා සියලු දුගති භව බය ඉක්මවා යනවා. මොනවාද ඒ අංග හතර? මේ කියන සෝතාපත්ති අංග හතරයි. මේ කියන සෝතාපත්ති අංග හතරින් යුක්ත වෙන ශ්‍රාවකයා සියලු දුර්ගති බය ඉක්මවා යනවා. ඊළඟට අංග හතරකින් යුක්ත වන්නා වූ ආර්ය ශ්‍රාවකයා ඒ වගේම කාරණයක් සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා යේහි භික්ඛවි අනුකම්පේයාත යේච සෝතබ්බං මඤ්ඤේයෝ මිත්තාවා අමච්චාවා ඥාතිවා ශාලෝහිතාවා තේවෝ භික්ඛවේ චතුස සෝතාපත්තියංගේසු සමාදපේතබ්බෝ නිවාසේතබ්බෝ පතිට්ඨාපේතබ්බෝ. මම කියනවා මහන්නි, ඔබලා යමෙකුට අනුකම්පා කරනවා නම්, යමෙක් ඔබලා කියන වචනේ අහුන්කම් දෙනවා නම්, ඉතින් ඒ අය ඔබලාගේ මිත්‍රයෝ වෙන්න පුළුවන්, හිතවතුන් වෙන්න පුළුවන්, නෑදෑයෝ වෙන්න පුළුවන්, ඉතින් එහෙම නැත්නම් දායකයෝ වෙන්න පුළුවන්. ඒ වගේ කවුරු හරි ඔබලා කියන දේ අහනවා නම්, ඔබලා යමෙකුට අනුකම්පා කරනවා නම්, ඒ අයට කරන්න තියෙන අනුග්‍රහය තමයි මොකද්ද? ඒ අය මේ කියන සෝතාපට්ටි අංග හතරේ සමාදම් කරවන එක. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදය ඇති කරගෙන, ධර්ම රත්නය කෙරෙහි අචල ප්‍රසාදය ඇති කරගෙන, ආරි සංඝ රත්නය කෙරෙහි අචල ප්‍රසාදය ඇති කරගෙන, පිරිසිදු අරියකාන්ත සීලය ඇති කරගෙන සෝතාපට්ටි අංග වලින් යුක්ත වෙන්නේ කියලා ඒගොල්ලෝමයි සෝතාපට්ටි අංග වල සමාදම් කරවන එක තමයි ඒ අයට අනුකම්පා පිණිස කරන්න තියෙන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා. අනතරව සඳහන් වෙනවා ඒත් ඒ වගේම සූත්‍රයක භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඔබලා යමකට අනුකම්පා කරනවා නම් ඔබලා කියන දේ යමෙක් අහනවා නම් මිත්‍රයෝ යහළුවන් නෑදෑ හිත මිතුරන් ආදී කවුරු හරි ඒගොල්ලොන්ව සෝතාපත්ති අංගවල සමාදන් කරවන්නේ කියලා සෝතාපත්ති අංග හතර සඳහන් කරලා තවදුරටත් දක්වනවා සියා භික්ඛවේ චතුන්නම් මහා භූතානං අඤ්ඤ තත්ථ පඨවි ධාතුය ආපෝ ධාතුය තේජෝ ධාතුව වායෝ ධාතුව වායෝ ධාතුය මහණෙනි මේ සතර මහා ධාතුන්ගේ වෙනස් වීම දකින්න ලැබෙනවා මේ මහා පොළොවේ පඨවි ධාතුවේ ඊළඟට ආපෝ ධාතුවේ ගංගා නදුල ආදී මහා සාගරේ තේජෝ ධාතු උෂ්ණත්වේ වායෝ ධාතුවේ සුලංගිහි මේ වගේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූතයන්ගේ වෙනස් වීම දකින්න ලැබෙනවා කියන්නේ දැන් අපිට දකින්න පුළුවන් භූමි කම්පා ඇති වෙනවා ජල ගැලීම් ඇති වෙනවා මහා ලැබුගිනි ආදී හට ගන්නවා සුලි සුලාන් හට ගන්නවා ඉතින් මේ වගේ මේ සතර මහා ධාතුන් මුල් කරගත්ත මේ විදිහ විපර්යාසයන් සිද්ධ වෙනවානේ ඉතින් මේ සතර මහා ධාතුන්ගේ යම් විපර්යාසයක් සිද්ධ වුණත් නත්ථේව බුද්ධේ ආවෙච්ඡප්පසාදේන සමන්නාගතස් අරිය ශාවකස් සියාඤ්ඤ තත්තං මේ සතර මහා ධාතුන්ගේ යම් විපර්යාසයක් සිද්ධ වුණත් ආර්ය ශ්‍රාවකයන් වහන්සේ මෙතන ආර්ය ශ්‍රාවකයා කියන සෝතාපන්න ආර්යයන් වහන්සේ සෝතාපන්න ආර්යයන් වහන්සේගේ මේ බඳු විපර්යාසයක් නම් නැහැ කියන එක කොහොමද මොකද්ද සෝවත බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගත ආර්ය ශ්‍රාවකෝ නිරයන් වා තිරච්ඡාන යෝනිං වා ප්‍රතිවිෂයන් උපගච්ඡිස්සති ආන බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වෙන ආර්ය ශ්‍රාවකයෙක් මරණින් මතු අපායේ දුගතියේ කියන්නේ කොනිරේ හෝ නැත්තම් තිරිසං අපායේ හෝ ප්‍රේතේ ප්‍රේත ලෝකයේ උපදිනවයි කියන එක කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ. මේ විපර්යාසය නම් වෙන්නේ නැහැ කියනවා. ඊළඟට ධර්ම රත්නයේ කෙරෙහි සංඝ රත්නයේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත ඊළඟට ආර්ය කන්ද සීලයෙන් යුක්ත ආර්ය ශ්‍රාවකයෙක් ඒ නිසා මරණින් මතේ සතර අපායේ ගිහින් උපදිනවයි කියන එක වෙන්නේ නැහැ. සතර මහා ධාතුන්ගේ නොඑක් විද විපර්යාස වෙන්න පුළුවන්. නමුත් මේ දේ කන පිටට කවදාවත් වෙන්නේ නැති කියලා සඳහන් කරනවා. ඒක නිසා යම් කිසි කෙනෙකුට අනුකම්පා කරනවා නම් යමෙක් තමන් කියන දේ අහනවා නම් ඒ දුට මිතුරු හිත මිතුරු නෑද හැම දිනාටම මේ කාරණේ කියලා සෝතාපට්ඨියන්ගේ සමාදාන් කරවන්න කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. කියන්නේ ඒක නිසා මේ පින්වතුන්ලා මේ කාරණේ අනුව හිතට අරගෙන තම තමන් උත්සාහවන්ත වෙන්න මේ කියන විදිහට තුනුරුවන් කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වෙමින් අරිය පන්ත සීලයෙන් යුක්ත වෙමින් ඒ සෝතාපට්ටි අංග ඇති කර ගන්නට වහන්සි ගන්න. නමුත් ඉතින් මේ සෝතාපට්ටි අංග ඇති කර ගන්න ඔය කියන එක ලෙහෙසි කාරණයක් නෙමෙයි. ආරම්භ කරන්න පුළුවන්. දැන් මේ කොයි කවුරුත් මේ සෝතාපට්ටි අංග දියුණු කර ගැනීමේ ආරම්භයේහි සිටිනවා. ඉතින් මේක සම්පූර්ණ කර ගැනීම තමයි දුෂ්කර වෙන්නේ. ඒ සඳහා මහන්සි ගන්න ඕන. දැන් මේක මේ ශ්‍රද්ධා මාත්‍රයෙන්ම සිද්ධ වෙන දෙයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි පුළුවන් තරම් ආදර ගෞරවය ඇති කරගත්තා කියන්නේ එකම නෙමෙයි මේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි අජල ප්‍රසාදය ඇති කරගත්ත වෙන්නේ. කොහොමද එහෙම වෙන්නේ? බුදුරජාණන් වහන්සේ කෙරෙහි අජල ප්‍රසාදය ඇති වෙන්නේ කොහොමද? කොහොමද බුදුරජාණන් වහන්සේ කෙරෙහි අජල ප්‍රසාදයක් ඇති වෙන්නේ? අන්න හරි. කොහොමද ධර්ම මාර්ගයේ සත්‍යයි කියලා වැටහෙන්නේ? උත්තරේ හරි. කොහොමද ධර්ම මාර්ගයේ සත්‍යයි කියලා වැටහෙන්නේ?
ධර්මයේ ඇසීම.
ධර්මයේ ඇසීමෙන්ම පුළුවන්ද? ධර්මයේ ධර්මානුකූල ප්‍රතිපත්තිය ධර්මානුකූල ප්‍රතිපත්තිය කෙතෙක් දුරට සම්පූර්ණ වෙනවද? කොහොමද අචල ප්‍රසාදය ඇති වෙන්නේ? විචිකිච්ඡා සමුච්ඡේදය. විචිකිච්ඡාව කොහොමද සමුච්ඡේදය? සෝතාපන්න වෙන්නේ. සෝතාපන්න වෙන්නේ කොහොමදයි
යහන්නේ?
සක්කාය දිට්ඨිය කොහොමද නැති වෙන්නේ කියලා තමයි යහන්. සතර සතිපට්ඨාන කොතෙක් දුරට සම්පූර්ණ වෙනවද?
ඈ?
සෝවාන් මාර්ග ඥානෙ ලැබීමේ කියලා අදහස් කරන්නේ මොකද්ද? භාවනාව කොතෙක් දුර වැඩි යුතුද? ඝන සංඥාව නැතුව කියලා ධාතු වශයෙන් වැටෙන්නේ කොපමණ අවබෝධයකින්ද? පේක්ෂාව පිහිටන්නේ කොහොම විදිහ අවබෝධයක් තුළද? ටිකක් කිට්ටුවටාව හරි අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධ වීමෙන් කොමක්ද මේ පූර්ණ වශයෙන් අවබෝධය? ප්‍රඥාවෙන් මොකක්ද අවබෝධ කරගන්න? අනිවාර්ය මේ බලමු මේක කියන්න ගිය වෙලාවට. ඒක ඔන්න ඕක තමයි වැඩි දැන් හොවාගෙන බැරි ඕකේ තේරෙනවා. ඔන්න මතක තියාගන්න කාරණා තේරෙනවා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදය ඇති වෙන අන් කිසිම හේතුවක් නිසා නෙමෙයි. ලෝකෝත්තර වශයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ වීම තේරෙනවා. එතකොට දැන් ඔය කිව්වා වගේ ධර්ම මාර්ගයේ සත්‍ය බව ඇටේන්නේ ඝන සංඥාව නැතුව යන්නේ ඊළඟට දැන් ඒ ටික වෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය අවබෝධ වීම. තේරෙනවා. එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය අවබෝධ වීම තුලින් ওই කියන කාරණු මුලින් වෙනවා. කල්‍යාණ පුතග්ජනයාටම ඝන සංඥාව මේ විදර්ශනා ඥාන බලෙන් දුරු වෙනවා. තේරෙනවා. එතකොට ඒක ලෞකික විදර්ශනා වෙනොත් විය හැකියි. එතකොට ඒ වෙනකොට ධර්මානුධර්ම ප්‍රතිපදාවට කල්‍යාණ පුතග්ජනයා අවතීන වෙලා. එතකොට සතර සතිපට්ඨානේ වඩමින් ඉන්නවා. භාවනා වඩමින් ඉන්නවා. ප්‍රඥාව දියුණු කරමින් ඉන්නවා. හරිද? එතකොට ඕකේ විශේෂම දේ තමයි හේතුන් නිසා දුක හට ගන්න ආකාරය, හේතුන් යබහින් දුක නැති වෙන ආකාරයත් ඒ කල්යාණ පුතග්ජනයා මොණින් සම්මර්ෂණය කරන්න ඕන. ඒක තමයි යතුක. ඒ තුලින් තමයි යාට විදර්ශනා ඥාන මුහුකුරවාගෙන මේ ලෝකෝත්තර වාසයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කළ හැකි වෙන්නේ. ලෝකෝත්තර වාසයෙන් ප්‍රථම මාර්ග ඥානයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තාම අන්න එයා නිසක බවට පත් වෙන භාග්‍යතුන් වහන්සේ විසින් යම් මාර්ගයක් දේශනා කළාද ඒක පරම සත්‍යයි. ඒ මාර්ගයෙන් තමයි මම මේ දුක අවබෝධ කරගත්තේ. මෙතෙක් දුරට සමුදය ප්‍රහාණය කළේ. සමුදය එතන සමුදය කිව්වහම සතර අපායට වැටෙන තෘෂ්ණාව ප්‍රහාණය වේ. සමුදයේ දවසේ. ආය සතර අපාය යන්නේ. ඊළඟට එපමණ දුරකට දුක් නිරෝධය සාක්ෂාත් කරනවා. එපමණ දුරකට මාර්ගය වැඩි. අන්න ඒකෙන් මේ ආර්ය ශ්‍රාවකයා නිසල මේ කද කියන්නේ අවිච්ඡ ප්‍රසාදයට පත් වෙනවා. අචල ප්‍රසාදයෙන් යුක්ත වෙනවා. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ. ධර්මයේ ස්වාක්කාතයි මහා සංඝරත්නය ආරි සංඝරත්නය සුපටිපන්නයි. එහෙනම් එතකොට මේ මාර්ගඥානයෙන්ම සෝවාන් ආරියන් වහන්සේ අර අවි මොකද්ද මේ අරිය කන්ද සීලය සම්පූර්ණ කරගෙන තියෙනවා. ඕන ඔකට පිළිගන්න. එහෙනම් ඒක මතක තියාගන්න කොහොමද අචල ප්‍රසාදයට පත් වෙන්නේ කියලා. ඉතින් මේ භාග්‍යතුන් වහන්සේ ඒ කාරණේ වෙනත් විදිහකට දක්වන අචල ප්‍රසාදයෙන් යුක්ත වෙන්න කියලා කිව්වට මේ කියන්නේ ඉතින් අර භාග්‍යතුන් වහන්සේ කෙරෙහි උපරිම ආදර ගෞරවයකින් යුක්ත වෙන්න කියන එක ඒක වෙන්න ඕන නිකන් අර බාහිර ආදරයක ආදර ගෞරවයකින් නෙමෙයි. ලෝකෝත්තර වශයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ වීම. අර ඒක නිසා තමයි අර උපාසකතුමෙන් ගැන කියන්නේ මේ ඒ උපාසකතුමා සෝවාන් වෙලා ගියන් පස්සේ අර මාරදීය පුත්‍රයා බුදුරජාණන් වහන්සේගේ ස්වරූපයෙන්ම වාගෙන ගේදොරකට ඇවිල්ලා අර උපාසකතුමාට කතා කරලා කිව්වානේ මේ උපාසකය මම කලින් මේ සංස්කාර අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා ඔබට බණ කිව්වා. නමුත් ඒක වැරදි. මේ ඇතැම් සංස්කාර විතරයි අනිත්‍ය, ඇතැම් සංස්කාර අනිත්‍ය නැහැ. ඇතැම් සංස්කාර විතරයි දුක්ඛ, ඇතැම් සංස්කාර දුක්ඛ නැහැ. ඇතැම් සංස්කාර විතරයි අනාත්ම, ඇතැම් සංස්කාර අනාත්ම නැහැ කියන මේ බුදුරජාණන් වහන්සේගේ ස්වરૂපයෙන් ඇවිල්ලා ජීවි. එතනද දැන් බාහිර පුතග්ජන කෙනෙක් නම් අනිවාර්යෙන් එයා බලන්නේ ස්වરૂපේ දිහා. ඉතින් දැන් මෙයා සැබවින්ම බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් නිරත වෙන නිසා මෙයා බලන මේ මොකද්ද මේ කියන්නේ? මේ නම් බුදුරජාණන් වහන්සේ වෙන්න බෑ. ඔබ මාරයද කියලා ඇහුවා. මාරකේ පුත්‍රයාගේ ස්වභාවයක් තියෙනවා. ඔබ මාරයද කියලා ඇහුවා කියලා නෑ කියන්නේ. ඉතින් ඔව් මම මාරදීක පුත්‍රයා තමයි කියලා. කියන්නේ එයාගේ ස්වરૂපයෙන් වෙන්නේ හිටියා. දෙබෙනී හිටියාම කිව්වා ඔබ වගේ එක මාරයෙන්නේ මාරව 1000ක් ආවත් මගේ ප්‍රසාදය වෙනස් කරන්න බැහැ කිව්වා. අන්න ඒක තමයි අචල ප්‍රසාදය කියන්නේ. නෑ, ඔක සාමාන්‍ය පුතග්ජනයෙන් ඔක සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේගේ ස්වરૂපයෙන් කෙනෙක් ඇවිල්ලාහක් කියලා ওই මාර්ගීය පුත්‍රයා ওই විදිහට අනිත් පැත්තට මොකක් හරි බණක් කියපු හැටි මිනිස්සු ඒක තමයි පිළිගන්නේ. තේරුණාද? අන්න ඒක තමයි අචල ප්‍රසාදී කියන කේ වෙනස. ආර්යයන් වහන්සේ දන්නවා භාගතුන් වහන්සේ විසින් වදාළ හැකේ කුමක්ද? වදාළ හැකේ මොකක්ද කියන එක එයාට අර ප්‍රත්‍යක්ෂය තුළින් පැහැදිලි. ඒක නිසා අර බාහිර ස්වરૂපය අනුව නෙවෙයි එයා බලන්නේ අර මොකද්ද? යෝ ධම්මං පස්සති සෝමං පස්සති කියෝ වගේ ධර්මය අවබෝධ කිරීමෙන් තමයි මේ අචල ප්‍රසාදයට පත් වෙන්නේ කියන එක මතක තියාගන්න. මේ සෑම දිනම මෙතෙක් කියලා ධර්ම ශ්‍රවණය කිරීමේ කුසල බලය උපමාව ඒසෝතාපට්ටි අංග සම්පූර්ණ කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් උතුම් නිවනින් සැනසීම සඳහාම මේ පුණ්‍ය සම්පත්තියේ හේතු ආසනා වේවා කියා ප්‍රාර්ථනා කරගන්න. දහම් ගැප්ප තියනවා නම් විමසන්න පුළුවන්. දැන් අදහස් ඇති කරගන්න මෙතෙක් වේලා තිසරණ පංචශීලයේ පිහිටා ගෞරවයෙන් තුනුරුවන් වන්දනා කළ භාවනා කළ ධර්ම ශ්‍රවණයෙන් ධර්ම සාකච්ඡාවෙන් ජනිත කරගත්තා පුණ්‍ය සම්පත්තිය පුණ්‍ය චේතනා සමුදායත් ඒ මොහොතේම ඇතිව නැතිව යන බැවින් අනිත්‍යයි. අනිත්‍ය වූ පුණ්‍ය චේතනා සමුදායත් ඇතිවීම නැතිවීම වශයෙන් සන්තානීය පිළිම බැවින් දුක්ඛයි. අනිත්‍ය වූ දුක්ඛ වූ පුණ්‍ය චේතනා සමුදාය තමන්ගේ වශයෙන් ගිහින පවත්නා බැවින් අනාත්මයි. අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ පුණ්‍ය චේතනා සමුදාය පරමාර්ථ වශයෙන් දුක්ඛාරිය සත්‍යයි. ඒ දුක්ඛාරිය සත්‍ය උපදවන పూర్ව භව තෘෂ්ණා දුක්ඛ සමුදය ආර්ය සත්‍යයි. දුක්ඛ සමුදය දෙකේ නොපැවැත්ම දුක්ඛ නිරෝධාරිය සත්‍යයි. ඒ දුක්ඛ නිරෝධේ සාක්ෂාත් කරන්නා වූ මාර්ගයේ ප්‍රතිපදාව දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාරිය සත්‍යයි. ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහාම අපගේ මේ කුසල ධර්මයේ කාන්තේම හේතු වෙත්වා වාසනා වෙත්වා කියා ප්‍රාර්ථනා කරගනිමු. ජනිත කරගත්තා වූ පුණ්‍ය සම්පත්තියෙන් ලෝකේන්ද්‍ර ආදී සමස්ත දිව්‍ය රාජ සමූහයා විසින්ද අනුමෝදන් වූ ලබත්වා පින් අනුමෝදන් වන්නා වූ දෙවිවරු උතුම් නිවනින් සැනසෙත්වා පින් අනුමෝදන් කරමු. ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං. නමින් ජන්මාන්තරගත වූ ඥාතීන්ට මේ පින්බෙත්පත් වීමෙන් ඥාතීන් දෝපත් භාවයට පත් වෙත්වා සංසාර දුකෙන් අත මිදී උතුම් නිවනින් සැනසෙත්වා පින් අනුමෝදන් කරමු. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සිද්ධ කරගත්තා වූ මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන්ද තුනුරුවන් ඥානන්ත ගුණ අනුභව බලයෙන්ද මේ පින් වාසයම දෙනාටම තවත් වර්ධාන සීල භාවනා විදාර පුණ්‍ය ධර්මයන් සිද්ධ කර ගන්නට කායික මානසික නිදුක් නිරෝගී සුවේ ශක්තිය සැලසේවා. කාය චිත්ත පීඩා දුරු වෙලා කායික මානසික සැනසීම සැලසේවා. සිත සතන් පිනක දහමට කුසලීතම නැඹුරු වීමෙන් මෙලව ජීවිතත් සුවපත් වී පරලොව ජීවිතත් සුවපත් වී සංසාර දුකින් අත මිදී උතුම් නිවනින් සැනසීම සඳහා මේ පුණ්‍ය ධර්ම හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරගන්න. සබ්බී පියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වාන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භව. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවීන සදා සොත්ති භවන්තු තේ. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවීන සදා සොත්ති භවන්තු තේ. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවීන සදා සොත්ති භවන්තු තේ. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං. ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේ වෙච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු.